ඔක්කො එස්සේ මරිකම ඇත්තුමා.
ගරු කතානායකතුමනි, අප්‍රමාදව කටයුතු කරානං මරණයේ උරුමය කසලකන්දේ බරට යට නොවී තවමත් ජීවත්වෙන වාසනාවති බිත්ත ජනතාවකට ඒ ජීවත්වීමේ නිදහස වෙනුවට මරණයේ උරුමය ලබාදීල තියෙනවා. එනිසා ඒ ජනතාවට කොළොන්නාය මන්ත්‍රීවරය හැටියට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන්න ඕන. ඒ එක්කම රටම අවුරුදු සමරද්දි කොළොන්නාය මීතර මුල්ලේ ජනතාවට මේ වගේ විපතක් සිදුවීම පිළිබඳව විශේෂයෙන්ම පහුගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් දෙකම වක් කියන්න ඕන. ඒ එක්කම රජයේ මන්ත්‍රීවරය හැටියට ඒ වක්කීමේ කොටසක් මටත් එනවා, ඒක බාරගන්න සිද්ධ වෙනවා. ඒ එක්කම අපි කල්පනා කරන ඕන මේ විවාදයේදී පහුගිය කාලේ විවිධ පුරෝකථනයන්ගෙන් ලබා දුන්නු සංඥාවලට අහුම්කන් දුන්නා නම් මේ ඛේදවාචකය වළක්වා ගන්න තිබුණා කියන එක තමයි අපේ අදහස. විශේෂයෙන්ම මේක ගම් වතුර වගේ ස්වභාවික වීසණයක්වත් එහෙම නැත්නම් ශාලාව වගේ අත්වැරදීමක්වත් නෙමෙයි. මේක ඉතා පැහැදිලිවම තීන්දුව තීරණ ගන්න ප්‍රමාද වීම සහ විවිධ කඹෑදිල නිසා තමයි මේ මීතර මුල්ල ජනතාවට වන්දි ගවන්න සිද්ධ වුණේ කියන එක ඉතා පැහැදිලිව කියන්න ඕන. විශේෂයෙන්ම මේ රජයේ බලයට පත්වෙද්දී මේ රජයේ බලයට පත්වෙන්න කලින් පොතුවිල් කුඹර කියන මීතර මුල්ල පොතුවිල් කුඹර කියන වගුරු බිමට කොළොන්නාව නගර සභාව මගින් කාලයක් කුණු දදා ඉන්නකොට පෞගේ රජයේ කාලෙදී ලබා දුන්නු අධිකරණ තීන්දුවක් මගින් අක්කර දෙක භූමියක තමයි මේ කුණු දාන්න පටන් ගත්තේ. අද වෙනකොට ඒක අක්කර 18ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. එතකොට අද අපි දකිනවා විවිධ ප්‍රදේශවලට කැලිකසල එකතු කරන්න ගියාම මධ්‍යම පරිසර අධිකාරිය විවිධ ක්‍රියාපටිපාටින් අනුගමනය කරනවා, විවිධ නියෝග ලබා දෙනවා. ඉතින් අපි අහන්න කැමති, ඇත්තටම එදා උසාවි තීන්දුවක් ලබා දෙද්දී සනීපාරක්ෂක ක්‍රමයකට මේක රඳවන්නේ කියලා, එහෙම නැත්නම් දමන්නේ කියලා ඉවරලා මධ්‍යම පරිසර අධිකාරිය තීන්දුවක් දුන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි, මේ පුරා අවුරුදු 10න් එක දවසක්වත් මධ්‍යම පරිසර අධිකාරියේ එක නිලධාරියෙක් කොතනට ආවෙත් නැහැ. ඒගොල්ලන්ට ජායල හරි ඒකල හරි අරුවක් කාලු හරි ඉන්න පණුවයි කුරුල්ලෝ ඉලකු වුණා මීතර මුල්ල ජනතාවට වඩා. ඒක අපි දිගින් දිගටම කිව්වා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, පෞගේ ජනාධිපතිවරණ සමයේදී අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් අපිට පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව තමයි මම අරගෙන ගියේ ගමට. ඒ තමයි මේ කුණු කන්ද අයින් කරනවා කියලා. නමුත් දිනසීය ආණ්ඩු ආපු වෙලාවේදී මට මතක විදියට 2015 මැයි මාසේ 19 වෙනිදා මේ මීතර මුල්ල ජනතාව අරගෙන මම අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍යතුමා එක්ක සාකච්ඡාවක් තිබ්බා. ඒ සාකච්ඡාවෙත් තමයි එතුමා උපදෙස් දුන්නේ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලකට යන්න කියලා. මේ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලට චම්පි කරනවා කැමැතුමා කියපු ආකාරයට ප්‍රසම්පාදන ක්‍රියාවලියන් හරහා විවිධ ඒ නීතිමය රාමුවන් තුළේ කරගෙන යද්දී අපට තේරුණා දිනෙන් දිනටම මේ කුණු කන්දේ බර වැඩි වෙනවා. වගුරු බිමක තියෙන බර වැඩි වෙන නිසා මම ගිය අවුරුද්දේ 2016 අප්‍රේල් 7 වෙනිදා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව ප්‍රශ්නයක් ඇහුවාම අපේ නියෝජ්‍ය ඇමතුමා පිළිතුරු දුන්නා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනකොට මේ ඛේදවාචක වෙයි කියලා අපි කිව්වා. ඒ නිසා විශේෂයෙන්ම මම ගිය අවුරුද්දේ ජූලි මාසේ 20 වෙනිදා කොළඹ මහනගර සභාවේ කොමසාරිස්තුමාට පිටපත් සහිතව අතිගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම චම්පික රණවක ඇමතුමාටත් අග්‍රාමාත්‍ය රණලි වික්‍රමසිංහ මැතිතුමාටත් සියලු දෙනාට පිටපත් සහිතව මේ කුණු ගේන එක වෙනත් ස්ථානයකට ගෙනියන්න, මොකද හේතුව මේක ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙල තවත් ප්‍රමාද වෙනවා නම් වැස්ස කාලේ ආවහම මේ කුණු කන්ද කඩන් වැටෙනවා කියන එක ලිඛිතව දැනුම් දුන්නා. මම ඒ ලිපිය සභාගත කරනවා. ඊට පස්සේ ඒකට පිළිතුරක් හැටියට කොළඹ නගර සභාවේ කොමසාරිස්තුමා ලිපියක් එවනවා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමාට මේ පිළිබඳව කටයුතු කරන්න වෙනත් ඉඩමක් ඉල්ලලා මම ඒ ලිපියත් සභාගත කරනවා. ඊට පසුව 8 වෙනි මාසේ 2 වෙනිදා නැවත මම මේ පිළිබඳව ලිඛිතව දැනුම් දෙනවා. මේ කුණු කන්ද දිනෙන් දිනට කඩන් වැටීමේ අවධානම තියෙනවා. ඒ නිසා මේක ගේන්න නැතු නතර කරන එක වේගවත් කරන්න කියලා. මොකද හේතුව ගරු කතානායකතුමනි, දළ වශයෙන් කොළඹ නගර සභාවෙන් මේ ස්ථානයට දවසකට ටොන් 900කට ආසන්න කුණු ප්‍රමාණයක් එනවා. කොළන්නාව නගර සභාවෙන් ටොන් 40ක ආසන්න කුණු ප්‍රමාණයක් අද්දානවා. ඊට පසුව මේ ඊට අමතරව මේකට විවිධ පළාත්වලින් විවිධ පෞද්ගලික ආයතන වලින් හොරාට කුණු ගෙනල්ලා දානවා. මේ පිළිබඳව පෞද්ගලික ජනවාරි මාසයේ තිබිච්ච සම්බන්ධීකරණ කමිටුවේදී අපි තීන්දුවක් දුන්න කොළොන්නාව නගර සභාවේ ලේකම්වරයාට මෙතනට කුණු කියන එක මුදල් අය කරගෙන කුණු කියන එක නතර කරන්න කියලා. ඒ අනුව ඔහු අපිට ලිපියක් කියවනවා. ඒක නතර කිරීමේ බලයක් සම්බන්ධීකරණ කමිටුවට නැහැ. මෙතන සුවන් රැකියාවක් හැටියට පිට අයට ටිකට් කඩලා කුණු කියන්න දින තියෙනවා කියලා. ඒක එයා පැහැදිලිව කියනවා. ඒ ලිඛිතව තියෙන ඒ ලියුම ඒකෙදි පැහැදිලිව කියනවා කොළඹ නගර සභාව මෙම අංගනට කසර බැහැරීමට පෙර සොයන් රැකියාව ලෙස කොළොන්නාව නගර සීමාවේ ඇයටද 2009 න් පසු කොළඹ නගර සීමාවේ කසල එකතු කරන ඇයටද මෙම ස්ථානයේ කසල බැහැර කිරීමට අවසර ලබා දී තිබුණේ. මේ සොයන් රැකියාව කියලා තමයි පිටපලා පිටතැන්වල කුණු ගෙනල්ලා දාන්න දීලා තින්නේ. ඉතින් ඒ නිසා ගරු කථානායකතුමනි, එතනදී කොළොන්නාව නගර සභාවේ ලේකම්ට කිසිදු වමනාවක් තිබ්බේ නැහැ ටිකට් කඩලා කුණු ගේන එක නතර කරන්න. මං ඒ ලියුමත් සභාගත කරනවා. ඊට පසුව අපි මේ පිළිබඳව මම ලිඛිතව නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නා. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය නියෝගයන් නිකුත් කරා කොළොන්නාව නගර සභාවට මෙතනට කුණු දාන්න එපා කියලා ඉවරලා ජනවාරි මාසේ 17 වෙනිදා. දැන් ඒකත් අහන්න නැතුව දිගින් දිගට මේක කරා. මම ඒකත් සභාගත කරන ගරු කථානායකතුමනි. ඊට පසුව ඒකට පිළිතුරක් ලෙස අපි පොලිසිය දාලා නැවතුවාම කොළොන්නාවේ නගර සභාවේ ලේකම් නැවත වතාවක් එවනවා. මේක නතර කරන්න සම්බන්ධීකරණ කමිටුවකට අයිති නැහැ. කරුණු එසේ හේයින් පළාත් සභාවේ ප්‍රධාන ඇමතිතුමා තමයි මේ පළාත් පාලන ආයතන පාලනය කරන්නේ. එතුමා මේ පිළිබඳව ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒ අනුව අපි කටයුතු කරන දිගටම කුණු දානවා කියලා. ඒ නිසා ගරු කථානායකතුමනි, මතු ප්‍රයෝජන සඳහා මං ඒ ලියුමත් සභාගත කරනවා. අවසානයේ නැවත වතාවක් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ලව්වා පිටු දෙකක නියෝගයක් එව්වා මෙතනට කුණු දාන්න එපා කියලා. කොළඹ නගර සභාවේ නගරාධිපතිටත් මේ කොමසාරිස්ටත් කොළොන්නාවේ මේ ලේකම්ටත්. ඉතින් ඒක ඇහුවේ නැහැ. ඒකත් අහන්න තු තමයි මේක කරේ. මේ ආකාරයට කටයුතු කරගෙන යද්දී කොළඹ නගර සභාව කිසියම් උත්සාහයක් ගත්ත වෙන ස්ථානයක කුණු දාන්න ඕන කියලා ඉවරලා. අවසානයේදී පෞගේ ජනවාරි මාසේ 8 වෙනිදා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 3 අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච සාකච්ඡාවේදී මධ්‍යම පරිසර අධිකාරියට නියෝගයක් දුන්නා වෙනත් ස්ථානයක බැහැර කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන්න කියලා. නමුත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට සහ නිලධාරී මණ්ඩලයට කොළොන්නාව ජනතාවට තියෙන ජනතාවට වඩා වෙනත් ස්ථානවල තියෙන කුරුල්ලොයි පණුවොයි ගැන හිතලා ජනාධිපතිතුමාගේ නියෝගය අනුව ඒක ලබා දුන්නේ නැහැ. ඊට පසුව නැවත ජනාධිපතිතුමා එක්ක මම සාකච්ඡා කරලා ජනවාරි මාසේ 18 වෙනිදා ඔවුන්ව කැඳවලා ඊට පස්සේ ඒ රැස්වීමේදී ජනාධිපතිතුමා ලබා දුන්නු නියෝගය අනුව ජනවාරි මාසේ 23 වෙනිදා මධ්‍යම පරිසර අධිකාරිය කොන්දේසි 15කට යටත්ව කොළඹ නගර සභාවේ කුණු වෙනත් ස්ථානයකට ගෙනියන්න අවසර ලබා දුන්නා. මම ඒකත් සභාගත කරනවා. එතකොට ඒක දුන්නාම ඒ නියෝගයවත් ක්‍රියාත්මක කරන්න කොළඹ මහනගර සභාවට උවමනාවක් තිබ්බේ නැහැ. ඇයි? මොකද්ද හේතුව? මොකද්ද හේතුව? මේ කුණු ඇදීමේදී රුපියල් බිලියනයකට වැඩිය අවුරුද්දකට කොළඹ මහනගර සභාව වියදම් කරනවා. මේකෙන් සෑම සියලු දෙනාටම පගා යනවා. හැම එක්කෙනාම හොරා කරනවා මේකෙන්. ඒ නිසා අපි දන්නවා, ඒ ගණන් හිලව් ඔක්කොම දන්නවා. ඒ නිසාම ඒ අයට මේ මීතොට මුල්ල කියන එක තුල මැණික් සහ රත්තරන් තමයි තිබ්බේ. අපිට කුණු වුණාට, අපේ ජීවිත පිළිබඳව අවධානමත් තිබ්බට, අපේ ජීවිතවලින් අපිට වන්දි ගෙවන්න සිද්ධ වුණාට ඒගොල්ලන්ට මේක මුදල් හම්බ කිරීමේ මාර්ගයක්. ඒ නිසා තමයි බැරි මෙතන අවසානයේදී මාර්තු මාසේ 6 වෙනිදා අපි ප්‍රදේශයේ සංඝයා වහන්සේලාත් මේ ජනතාවත් එක්ක අපි කිව්වා, අපි පාරට බැස්සා. කොළඹ ලෝලෙවල් මාර්ගය වහලා අපි විරෝධතාවයක් කරා. ඊට පස්සේ අපිට පළාත් පාලන ඇමතිතුමා සාකච්ඡාවට එන්න කියලා එතුමා ඒ සාකච්ඡාවදී ලබා දුන්නු පොරොන්දු ප්‍රකාරව తాවකාලිකව ඒ උද්ඝෝෂණ නතර කරා. නැත්නම් අපි අඛණ්ඩ උපවාසයක් කරා යන්න හිටියේ. ඒ නිසා ගරු කථානායකතුමනි, දැන් ගිය අවුරුද්ද ජූලි මාසේ 20 වෙනිදා කොළඹ මහනගර සභාවට ලිඛිතව දැනුම් දුන් පරිදි ඔවුන් මේක තේරුම් ගත්තා නම්, ඒ වෙනුවෙන් සක්‍රීය ක්‍රියා කරා නම්, ඔවුන්ට සැබෑ වුමනාවක් තිබ්බා නම්, එහෙමනම් මාස දෙකක් ඇතුළත විකල්පයක් හොයාගන්න තිබ්බා. ඒ විකල්පේ හොයා ගත්තා නම් ඔක්තෝබර් මාසෙල මේ වෙනකම් බැලුවත් දවසකට ටොන් 1000කට වැඩි වෙනවා. එතකොට මාස 6ක් තුල ටොන් 180000කට වැඩි මෙතනට අමුතුවෙන් ඇවිල්ලා තිනවා. ඒ නිසා තමයි මේ බර දරාගන්න බැරි වුනේ. විද්‍යාඥයෝ කියන පරිදි ඒ බර දරාගන්න බැරි වෙන්න හේතුව තමයි මේ බර වැඩිවීමත් එක්ක වැස්ස පැමිණීමත් එක්ක මේ කඩන් වැටීම. දැන් අපි ගිය මාසේ මේක මේ කුණුකන්ද ගිනි ගැනීමකුත් කරා. ඒ වෙලාවත් ඉතා පැහැදිලි කිව්වා. ඊට අමතරව කොළඹ නගර සභාවේ කොමසාරිස්තුමාට අපි විශේෂයෙන්ම මේ ජනතාවගේ ඉල්ලීම පරිදි ගිය පෙබරවාරි මාසේ 20 වෙනිදා මම ලේඛනයක් යවුවා මේ ප්‍රදේශයේ ජනතාව ඔක්කොම අස්සම් කරලා මේක පිපිරලා තියෙනවා මම ඒකේ පොඩි කෑල්ලක් කියවන්නම් දිනපතා මෙම ස්ථානයට එකතු වෙන කසල ප්‍රමාණය වැඩිවීම නිසා මෙම කසල කන්ද කඩා වැටීමට ලක්වන අතර නිවාස පවා යටවේ කසල කන්දේ ඉසිලිනවා කි බර හේතුවෙන් අවට නිවාසල බිත්ති පුපුරා ඉරිතලී ගොස් ඇති අතර තාප්පවලද පිපිරීම් ඉරිතලීම් දක්නට ලැබේ කිසියම් වූ මොහතක මෙම ගොඩනැගිලි හිස මත කඩා වැටේරයි බියෙන් සැකෙන් යුතු ජීවිතයක් ගෙවන මෙම අසරණ ජනතාවට මෙම සියලු දුක් ගැහැටළු වල ප්‍රධාන දුක් ගැහැට ගැටළු වලට ප්‍රධානතම හේතුව ඇත්තේ මෙම කසල කන්දයි කසල කන්ද නිසා හානියට පත්ව ඇති මෙම නිවාසියන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව සොයා බලා සාධාරණයක් ඉටු කර දෙන මෙන්නේ එබැවින් ඔවුන් මූණ පා ඇති ගැටලුව පිළිබඳව මානසිකව සලකා කසල කන්ද හේතුවෙන් විනාශ වී ඇති නිවාස සඳහා වන්දි ලබා දීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි මේක යව්වේ පෙබරවාරි 20 වෙනිදා පෙබරවාරි 20 වෙනිදා යව්වා හැබැයි ඒ වෙනුවෙන් කිසි දෙයක් කරගන්න හම්බුන්නේ නැහැ ඒගොල්ලන්ට ඒ නිසා ගරු කතානායකතුමනි ඒ නිසා තමයි මම කියන්නේ මේක ස්වභාවික ආපදාවක්වත් එහෙම නැත්නම් අත්වැරදීමක්වත් නෙමෙයි තීරණ ගැනීමේ ප්‍රමාදය සහ කඹ ඇදලි නිසා තවත් අයට ආදායම් මාර්ග බවට පත් කරගන්න මේක ඌමනාවක් හැටියට තිබෙන නිසා තමයි. ඒ නිසා මේ සාක්ෂි හොඳටම ඇති. මේ සාක්ෂි හොඳටම ඇති. ගෙවිච්ච අවුරුදු දෙකේදී වුණත් මේක කරන්න. මේක කරන්න කිසිම ඌමනාවක් තිබෙන්නේ නැහැ කොළඹ මහනගර සභාවට. ඒ වගේම විවිධ ජාවාරම් වලින් මේ හරහා මුදල් උපයන කණ්ඩායම් වලට ඒගොල්ලන්ට ඌමනාවක් තිබෙන්නේ නැහැ මේක මෙතනින් අයින් කරන්න. මම පැහැදිලිව කියනවා ඒ පිළිබඳව අපි මේ 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 කසල කන්දට විරුද්ධව අපි සටන් කරද්දී අපිට විවිධ බාධක තිබ්බා විවිධ තර්ජන තිබ්බා ඒ තර්ජන ඔක්කොම තිබ්බේ කාගෙන්ද වෙන කාගෙන් වක්වත් නෙමෙයි මේ මේ කසල කන්ද ආදායම් මාර්ගයක් බවට පත් කරගත්තු උදවිගෙන් ඒ නිසා විශේෂයෙන්ම මම මේ වෙලාවදී කියන්න ඕන මේ කසල කන්ද කඩා වැටීම පිළිබඳව ආණ්ඩුව හැටියට අපිට ඒ පිළිබඳව වක්කීම තියෙනවා ඒ නිසාම මේ ජනතාවට ඉතා වේගෙන් සාධාරණ ඉෂ්ට කිරීමේ වක්කීමත් ආණ්ඩුවට තියෙනවා ඒ නිසා මම මේ මොහොතේදී විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් සාගල රත්නායක ඇමතිතුමාටත් ගරු කතානායකතුමාටත් ස්තුතිවන්ත වෙනවා මේ සිද්ධිය වෙච්ච වෙලේ ඉඳලා ඔබතුමන්ලා අපිට කතා කරා පහසුකම් පිළිබඳව සොයා බැලුවා සාගල රත්නායක ඇමතිතුමා මම විශේෂයෙන් එතුමාගේ නම කියන්න හේතුව තමයි ඒ ප්‍රදේශයේ ජනතාව තමන් නොකල වරදකට දඬුවම් විඳීම නිසා ඔවුන්ගේ මානසික මට්ටම කෝපය බවට පරිවර්තනය තිබිච්ච වෙලාවේ එතුමා බය නැතුව එතනට ඇවිල්ලා මේ ජනතාව වෙනුවෙන් මාවත් අඬගහගෙන ගිහිල්ලා මේ ජනතාවගේ අවශ්‍යතාවයන් හොයලා බලලා ඒ පිළිබඳ ඒකට ත්‍රිවිධ හමුදාව යොදවලා පොලිසිය යොදවලා රජයේ නිලධාරීන් යොදවලා ඒ පිළිබඳව මැදිහත් වීම සම්බන්ධව එතුමාට විශේෂ ස්තුතියක් කළ යුතුමයි. ඒ වගේම ඉතාම ඉක්මනින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට සාකච්ඡාවක් ඇඳලා කොළඹ දිස්ත්‍රික්කයේ මැති ඇමතිතුමන්ලා සමග අතිගරු ජනාධිපතිතුමා පැමිණලා ඒ අවශ්‍ය සහන ලබා දීමට කුණු කන්ද විසඳන්න බැරි වීම නිසා විච්ච විපතට සහන ලබා දීමට ඒ ලබා දුණු නායකත්වයේ පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒකම අපි කියන්න ඕන ත්‍රිවිධ හමුදාව නොහිටින්නට ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගය නොලැබෙන්නට මේ තමන් නොකල වරදකට ජීවිතයෙන් වන්දි ගෙපු ජනතාවගේ මරණය පවා එහෙම නැත්නම් දේහයන් පවා හොයාගන්න බැරි වෙන තත්ත්වයක් තිබ්බේ. ඉතින් ඒ නිසා මේකේ තියෙන වඩා ඛේදනීයම ගැටලුව තමයි දැන් මේ සිද්ධිය උණයින් පස්සේවත් අපේ රටේ අපි සිංගප්පූරුවට එහාට දියුණු කරන්න හදනවා දියුණු වෙමින් පවතින තැනක ඉඳලා දියුණු රටක් බවට පත් වෙන්න කතා කරනවා. හැබැයි කසල පිළිබඳව බලයක් තියෙන එකදු අමාත්‍යාංශිකුත් නැහැ එකදු අධිකාරියකුත් නැහැ. ඒ නිසා තමයි මේ බෝල පාස් කියලා සිද්ධ වුණේ. ඒ නිසා දැන් විශේෂයෙන් මම කියන්න කැමති ගිය අවුරුද්දේ 7 වෙනි මාසේ 5 වෙනිදා පළාත් සභා සහ පළාත් පාලන ඇමතිතුමාගෙන් මම නැවත ප්‍රශ්නයක් අහනවා. එතකොට එතුමට මේකට උත්තරයක් දෙන්න බෑ. හේතුව එතුමට බලයක් නැහැ මේක සම්බන්ධව. නැවත වතාවක් ආයේ ඒකට බැරි වෙන හින්දා 8 වෙනි මාසේ 25 වෙනිදා පාර්ලිමේන්තුවේ නැවත මහනගර සංවර්ධන ඇමතිතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවම ඒක සභාගත කරා. ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම කාටවත් මේකට දැන් මහනගර සංවර්ධන අමාත්‍යාංශයටවත් පළාත් පාලන අමාත්‍යාංශයටවත් ඍජු වක්කීමක් නැති නිසා ඔවුන්ට වක්කීම් බාර ගන්නත් බෑ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ජනතාවට කරන්න පුළුවන් ලොකුම ගෞරවය තමන් නොකළ වරදකට ජීවිතෙන් වන්දි කරපු වන්දි ගෙවපු ජනතාවට කරන්න පුළුවන් ලොකුම ගෞරවය තමයි මේ දැන් තියෙන කසල වලින් හෝ ඉතිරිය ඉදිරියට ගොඩනැගෙන්න තියෙන නියමිත කසල වලින් හෝ ශ්‍රී ලාංකික කිසිම පුරවැසියෙක් මෙවැනි ආපදාවට ලක් නොවීමට මේ රජය ඒකට අවශ්‍ය මූලික පියවර ගැනීම තමයි මේ ජනතාවට කළ යුතු ලොකුම ගෞරවය. ඒ නිසා මම රජයෙන් ඉල්ලා හිටිනවා ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙල ගිය මාසේ 10 වෙනිදා නාගරික සංවර්ධන අධිකාරිය ඒ අමාත්‍යාංශයෙන් ආරම්භ කරා. ඒ අමාත්‍යාංශයෙන් ආරම්භ කරලා හැබැයි මා දන්නා තරමට ඒ වැඩ පටන් ගන්න තව අවුරුදු දෙකමාරක් දෙකක් යනවා. හැබැයි එතකන් මේ කුණු එකතු වෙන කුණු ටික රඳවන්න විධිමත් ක්‍රමයක් ආරම්භ කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. දැන් හැමෝම කියනවා කොළඹ කුණු එපා කොළඹ කුණු එපා කියලා ඉවරලා. දැන් ගරු කථානායකතුමනි ඔබතුමා කොළඹ නගරාධිපති වෙලා ඉන්න කාලේ තමයි මේකට මුල්ම විසඳුම දෙන්න හැදුවේ. එදා ඒ විසඳුම දුන්නා නම් බ්ලූ මෙන්ඩල් කුණු කන්ද එන්නෙත් නැහැ. මීතොට මුල්ල කුණු කන්ද එන්නෙත් නැහැ. මේ ඛේදවාසික එන්නෙත් නැහැ. එදා සිට අද දක්වාම කොළඹ කුණු අපට එපා කියලා කියනවා. දැන් දල වශයෙන් කොළඹට දවසට ලක්ෂ 20ක් ජනතාව වෙනවා. මේගොල්ලෝ එන හැම එක්කෙනාම බත්පැකට්ටයක් අරගෙන එන්නේ. ඒ ලන්ච් ෂීට් එක කවුරුත් ආයේ ගෙදර ගෙනියනවද? එහෙම නැහැ. ඒ නිසා තමයි ප්‍රසිද්ධ කීමණක් තියෙන්නේ ටොපි ඒගොල්ලන්ට කොලේ අපිට කියලා ඉවරලා. ඒ කොලෙන් තමයි අපිට වන්දි ගෙවන්න උනේ මීතර මුල්ල ජනතාවට. ඒ නිසා එහෙමනම් කොළඹ කුණු අපිට එපා කියනවා නම් මෙච්චර අවුරුදු 10ක් මුළු ලංකාවේම කුණු ටික මීතර මුල්ල ජනතාව දරාගෙන 33 දෙනෙක් ජීවිතවලින් වන්දි ගෙවලා තවත් 140කට ආසන්න ප්‍රමාණයකට අවදානම් කලාපයෙන් ඉවත් වෙන සිද්ධ වෙලා තියෙනවා. මේ ජනතාවට ඉවත් වෙන සිද්ධ වෙලා තියෙන්නේ කොහෙන්ද? තමන්ගේ පාරම්පරික ගම්බිම් වලින් ඉතාසුළු කොටසක් ඉන්න පුළුවන් අනවසරෙන්. හැබැයි බෞතරයක් ඉන්නේ ඔප්පු තියෙන පාරම්පරික ගම්බිම් වල ඉන්න ජනතාව. ඔවුන්ගේ නිවාස නැහැද? ජීවිත කාලෙම හම්බ කරපු දේවල් අයින් කරගෙන යන වෙලා තියෙනවා. ඉතින් මීතර මුල්ල ජනතාව එහෙම කැපකිරීමක් කරන්න සිද්ධ වුණා නම් එවැනි ඡේදවාදයක් සිද්ධ වුණා නම් මේ පිළිබඳව විධිමත් ජාතික වැඩපිළිවෙලක් දැන්වත් ගෙනීමේ අවශ්‍යතාවය සියලු දෙනා තේරුම් අරගෙනයි කියලා අපි විශ්වාස කරනවා. ඒකම අපි කියන්න ඕන දැන් පෞගී කාලේ වෙනත් ස්ථානවලට මේ කුණු ගේන්න හදනකොට ඒ එපා කියලා උද්ඝෝෂණය කරපු කට්ටිය කොළොන්නාව ජනතාවගේ කොළොන්නාව ජනතාව මරණයෙන් වන්දි ගෙවපු එක ගැන අඩුම තරමින් ශෝක ප්‍රකාශයක් නිකුත් කරේ නැහැ. ඒ ගේන්න එපා කියලා උද්ඝෝෂණය කරපු එක්කෙනෙක් අඩුම තරමින් ශෝක ප්‍රකාශයක් නිකුත් කරේ නැහැ. ඇත්තරම ටොන් 35 ගානේ කොළොන්නාව කුණු උතන දැම්මනම් කුණු කන්දක් එන්නේ නැහැ. මේ ටොන් 1000 ගාන දාපු නිසා තමයි කුණු කන්දක් ආවේ. ඒ ගෙනාය මුළු ලංකාවෙම කුණු. ඉතින් ඒ නිසා මේ පිළිබඳව ඒගොල්ල ශෝක ප්‍රකාශයවත් නොකිරීම පිළිබඳව අපේ බලවත් විරෝධය සහ කණගාටුව ප්‍රකාශ කරන්න ඕන. ඒ එක්කම විශේෂයෙන්ම අපි රජයෙන් ඉල්ලා හිටිනවා දැන් මේ ජනතාව ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවලා යම් ප්‍රමාණයක් අවතැන් වුණේ උපන් ගම්බිම් වල යන්න සිද්ධ වුණේ ඔවුන් නොකල වරදකට. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් ලබා තියලා තියෙන නියෝග අනුව අපි ඔවුන්ගෙන් කළ ඉල්ලීම් අනුව ඔවුන් ලබා දුන් හදිසි ප්‍රතිචාර අනුව කරපු කොටසක් තියෙනවා. තව කරන්න කොටසක් තියෙනවා. විශේෂයෙන්ම අපේ දිනේෂ් කුණවර්ධන මැතිතුමා කිව්වා මේ ගිය ආණ්ඩු කාලේ හදපු ගෙවල් කියලා. ගිය ආණ්ඩු කාලේ හැදුවත් මේ ආණ්ඩු කාලේ හැදුවත් මේ කාගවත් පුද්ගලික මුදල් වලින් හදපු ගෙවල් නෙමෙයි. මේක නාගරික සංවර්ධන අධිකාරිය හදපු ගෙවල්. ඒ නිසා තමයි වෙනත් ව්‍යාපෘතීන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය හදපු ගෙවල් මේ අවතන් ජනතාවට දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවාම ඒකට මුදල් වෙන් කරලා ඒ ගෙවල් ලබා දෙන එකම වුණා. ඉතින් ඒ නිසා ඒක ගිය ආණ්ඩු කාලේ හැදුවයි කියලා මේ ජනතාවට නොදී ඉන්න බෑ. ඒ එකම ඒ ප්‍රකාශය වැරදි කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ ජම්පි කරනවා කැමතුමා නිවැරදි කරાવી. මම දන්න තරමට මේ ආණ්ඩු කාලේ ආරම්භ කරපු ව්‍යාපෘති. මණ්ඩවෙල න්‍යාස ව්‍යාපෘති මේ ආණ්ඩු කාලේ ආරම්භ කරේ. සාලමුල්ලේ ඉතුරු දෙවෙනි කොටස ආරම්භ කරේ මේ ආණ්ඩු කාලේ. ඉතින් ඒ නිසා මේ ආණ්ඩු කරාද ඒ ආණ්ඩු කරාද කියලා වැඩක් නැහැ. අපි වන්දි ගෙවලා ඉවරයි. ඉතින් ඒ නිසා දැන් අපිට කතා කරන්න පුළුවන්. දැන් අපිට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් ඒක බේරගන්න කී දෙනෙක් ඉදිරිපත් වුණාද? කී දෙනෙක් ඒ වෙනුවෙන් කොළොන්නාව ජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු ඉන්නෝ? එක්සත් ජාතික පක්ෂයේ 22 දෙනෙක් ඉල්ලුවා. සන්දාන 22ක් ඉල්ලුවා. ජනතා විමුක්ති පෙරමුණේ 22ක් ඡන්දෙ ඉල්ලුවා. මේ සියලු දෙනාටම මනාප හම්බුණා කොළොන්නාවෙන්. කොළොන්නාවේ 122,000 ඡන්දදායකයන්ගෙන් මට හම්බුනේ 23,000යි. අනිත් සියලු දෙනාට මනාප හම්බුණා. කී දෙනෙක් එක දවසක් මේ වෙනුවෙන් කතා කරාද? කී දෙනෙක් එක දවසක් මේ වෙනුවෙන් උපවාස කරාද? කී දෙනෙක් එක දවසක් මේ වෙනුවෙන් විවාද කරාද? මම අවසන් කරන්න දරු කතා නැකතුමනි, කී දෙනෙක් මේ වෙනුවෙන් සටන් කරාද කියලා දැන් අපිට පේනවා. ඉතින් ඒ නිසා දැන් ඒ සිද්ධියෙන් පසුවත් අපිට කොළොන්නාව ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්න කියලා තමයි පිල්ලා හිටනේ. ඒ අනුව අපේ ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කරලා තිනවා. නැවත මීතර මුල්ලට කවදාත් කුණු ගේන්න එපා කියන පළවෙනි ඉල්ලීම. ඒක පිළි අරගෙන තිනවා අපි හිතනවා. ඒක සදාතනික තීන්දුවක් වේවි කියලා. ඊළඟට මේ කුණු කන්ද තියෙන භූමිය කොළඹ වරාය ඉඳලා කිලෝමීටර් දෙකක්වත් නැහැ. කටුනායක අධිවේගී මාර්ගයේ ඉඳලා කිලෝමීටරයක්වත් නැහැ. ඊළඟට රේකුබහාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඉඳලා මීටර් 500ක්වත් නැහැ. මේක ආර්ථික මර්මස්ථානයක් විය යුතු තැනක් තමයි කුණු කන්දක් බවට පත් කරේ. ඒ නිසා ඒකට ආණ්ඩු වන්දි ගෙවන්න ඕන. ඒ වන්දිය තමයි මෙතන අලුත් නගරයක් හදලා ආර්ථික කලාපයක් බවට මේක පත් කරලා කොළොන්නාවේ වාණිජ වටිනාකම වැඩි කරලා දෙන්න කියන එක තමයි අපේ ඊළඟ ඉල්ලීම. ඒ නිසා ඒ කටයුතු ඉෂ්ට කරලා දෙයි කියලත් අපි බලාපොරොත්තු වෙන නිසා අවසාන වශයෙන් කතානායකතුමනි, මම කැමැති ඔබතුමාගේ අවධානයට යමක් යොමු කරන්න. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් ඇමතිවරු අරුණාම ඉන්න මන්ත්‍රීවරුන්ට මේ පාර්ලිමේන්තුවේ කරන්න පුළුවන් දේ තමයි ප්‍රශ්න අහන එක, වාද විවාදවල කතා කරන එක. අපි ප්‍රශ්න අහුවම ඇමතිවරු උත්තර දෙනවා. මේ ඇමතිවරු උත්තර දුන්නම ඒ දෙන උත්තර ක්‍රියාත්මක වෙනවද කියන පිළිබඳව සොයා බැලීම සඳහා වැඩපිළිවෙළක් පත් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. එහෙම සොයා බැලීමේ වැඩසටහනක් තිබ්බා නම්, පසු විපරම් කිරීමේ වැඩපිළිවෙළක් තිබ්බා නම්, මං හිතන්නේ මීට වඩා සාර්ථක විසඳුමක් මේකට සොයා ගන්න තිබ්බා. මේක විතරක් නෙමෙයි, තව ප්‍රශ්න ගණනාවක් පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. උදාහරණයකට කොළොන්නාවේ හැමදාම දවසකට පැය දෙකක් වතුර කපනවා මේ කොළඹ නගරයේ ආශ්‍රිතව. ඉතින් ඒ පිළිබඳව කතා කරලා තිනවා, අදටත් උත්තරයක් නැහැ. හම්බුණු උත්තරය මොකද්ද? පැය දෙක වෙනුවට වතුර ස්පීඩ් එක අඩු කරා මුළු දවසෙම. ඉතින් ඒ නිසා මේ මන්ත්‍රීවරු අහන ප්‍රශ්න වලට ලබා දෙන උත්තර වලට වගකීමක් තියෙනවද? ඒ වගකීම වගවීම බවට පත් වෙලා තියෙනවද? ඒ පිළිබඳව මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධව සොයා බැලීමේ වැඩපිළිවෙලක් ඔබතුමාට ආරම්භ කරන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද හේතුව ඡන්දයෙන් පත් කරපු ජනතාවට අපි වග කියන්න ඕන. අපේ ජනතාවට අපි ඇමතිවරයෙක් නොවුන කියලා, දැන් විශේෂයෙන්ම මම අධිකාරී බලයක් තියෙන ඇමතිවරයෙක් හෝ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් නෙමෙයි. නමුත් මගේ ප්‍රදේශයේ තියෙන කුණු කන්ද කඩාවැටීමේ වක්කීම මට බාර ගන්න වෙනවා. මට කළ හැක්කේ මොකක්ද වෙනුවෙන් ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන එක, මේ පාර්ලිමේන්තු විවාද කරන එක, නිලධාරීන් දැනුවත් කරන එක, මේ නායකව දැනුවත් කරන එක, සාකච්ඡා කරන එක, බැරි මොනතු විරෝධතා ව්‍යාපාර කරන එක, ඒ කරලත් තමයි බැරි. ඒ නිසා මේ වැඩපිළිවෙල ඉතාම අත්‍යවශ්‍යයි කියලා ඉතාම අත්‍යවශ්‍ය බව මතක් කරමින් නැවත වතාවක් අවසාන වශයෙන් මේ සිද්ධිය මුල් කරගෙන ගරු කතානායකතුමනි, මගේ අධ්‍යක්ෂම පිරිසිදුයි, මගේ ඇඟිලි 10ම පිරිසිදුයි, සත පහක කුණු නැහැ. ඒ නිසා අපිට කුඩුකාරය කියන්න බෑ, කොමිස්කාරය කියන්න බෑ, හොරා කියන්න බෑ, තක්කඩිය කියන්න බෑ, ඉඩම් ගොඩ කරා කියලා කියන්න බෑ, වැලි හොදලා හම්බ කරා කියලා කියන්න බෑ. ඒ නිසා එක්තරා කුඩු මාධ්‍යකොත් සමහර පුද්ගලයනොත් මේ අවස්ථාවේදී රහසින්වත් කවදාවත් ජාතිවාදී හැඟීමක්වත් නැති මට ජාතිවාදයේ මේ පිළිබඳව එල්ල කිරීම පිළිබඳව මගේ විරෝධය ප්‍රකාශ කරන්නත් මේක අවස්ථාවක් කරගෙනමින් ඒ විරෝධය තුළ ඔවුන්ගේ ඒ චෝදනා වලින් අලුමත යලි නැගිටිනවා කියන එක කියමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. Honorable Faiz Mustafa, you have 15 minutes.
Honorable Speaker, firstly, I share the grief with the families who were subject to the incident which happened in Kollannawa. And Honorable Marika made a very emotional speech about what has not been done and what could have been done. But today, we should not play a blame game. We know from the time this incident occurred, politicians from various parties.
Honorable Mustafa,
politicians from various parties try to exploit this situation and try to make the Meethadabulla tragedy their political stage. So one should refrain from making use of such a tragedy for their political benefit, because instead of addressing the issue and collectively helping the people of Meethadabulla, what we saw was various politicians playing the blame game. Why are you saying that? The people who are involved in collecting garbage are as dirty as the garbage. Honorable Dinesh Gunawardena pointed out, it is not due to the fact that there are officials running the local body. Honorable Dinesh Gunawardena, you know how corrupt our local bodies are today, with or without politicians running it. So I don't think it's fair to point the finger to the fact that only because politicians are running it that this incident occurred. Because Colombo Municipal Council and the Western Provincial Council has to take responsibility to a great extent with regard to the tragedy. I would like to also read a letter. Honorable Champika Ranawaka put a cabinet paper where he took a decision that Mitramulla dam should not continue. But I, being the Minister of Local Government and Provincial Council, had no option. I can't allow the dirt to lie on the street until another location was found that I was compelled to require and ask the cabinet that that Mitramulla be continued to use. But consequent to me taking over, the cabinet gave me the responsibility to carry out matters in relation to the Mitramulla dump yard. I summoned the Colombo Municipal Council not twice, thrice. I knew that there was a dangerous situation. I requested the Colombo Municipal Council to carry out a proper administration with regard to the manner in which the Mitramulla dump yard was run. I requested that drones be used to see whether there was danger. And in addition, with regard to the collection of garbage, you know that the Colombo Municipal Council has outsourced the collection of garbage to two companies, Care Clean and Abans, for a period of 4 years. I asked the commissioner why he outsourced it for a period of 4 years. He had no answer. And also, the Colombo Municipal Council uses Care Clean and Abans users, employees who are 75 years old, disabled, because they have to show to the Colombo Municipal, they have to account by way of numbers. I will, with the help of the cabinet and all quarters, will take steps to see that this agreement is amended or send these two institutions away, because collection of garbage is also equally is part of the problem. From the 1st of November last year, I gave a directive that all local bodies segregate. What happened in Colombo was these two company employees got additional bonus by going to households and said, don't segregate, pay us something. So corruption is at all quarters with regard to the collection of garbage. And whoever is responsible for the Mitramulla incident, including criminal liability, should be dealt with. That's why His Excellency the President has appointed retired Court of Appeal Judge Justice Chandranayaka Nanakara to go into this. And I'm sure, like many other issues, we would see the large-scale corruption. I agree with Honorable Dinesh Kudumad, except for one fact. Politicians were equally culpable. But like you said, 50 members of a local body would have been more supportive in a situation like that. I agree with you. But I always keep on telling you, this delay is not mine. Mama perapau veda dukkidana. But with regard to that also, I would like to say, I have put all amendments before cabinet now. I have done my part with regard to the local government elections, so nobody can point a finger at me. Honorable member, that responsibility is with the election commission. I have to facilitate the forum for holding the election. And I have done so. So there is no, the only delay on my part, if at all, was with regard to the amendments. But now I'm happy to inform this house, I have placed all amendments before cabinet, and cabinet will have to take responsibility with regard to that. We're continuously, some members in this house have continuously said that I am purposely delaying this election. I have no intention of doing so. I'm a democratic as much as Honorable Dinesh Kudumad is. I see the need for a local government election. As regards to the proclamation by His Excellency the President, Honorable Dinesh Gunawardena pointed out various issues. Why was this gazette notification brought about? We saw politicians going and obstructing garbage from being dumped. Garbage is not a local issue. Today we see religious leaders, politicians, trying to take mileage by saying, Pita kunu apade pa, me rate kunu. If there is a densely populated area where there is a density of a population, you can't dump garbage there. We as a government have to dump garbage somewhere. That's why during the previous regime, there was a proposal to dump garbage in Putlam. Why was it so? Because there is a national need to dump garbage somewhere. But however, we see people playing cheap politics. Adame sabavet hunga kudaviya angila dikkarna ya me aanduwa waradi araya waradi meya waradi habai meetharumulo siduwima siduna avasthavedi kiyadene kawa dehaata samare hootiyanna baya guti ganna baya kiyala hitiya habai eveni vipatak siduna avasthavakadi mam me sabave mantriwarunge illa hitinawa me angila dikkarala deshapalaya karanna epa හැබැයි ඇඟිල්ල දික් කර උදවියට ඇඟිල්ල දික් කරන්න ඕනේ මම හොඳ උදාහරණයක් දෙන්නම් මම බස්නාහිර පළාත් සභාවේ කොමසාරිස්ට නියුමක් ලිව්වා මීතර මුල්ල වලට පිටකුණු ගෙනත් දාන්න එපා කියලා මම කොළන්නාවේ ලේකම්තුමාට කිව්වා එතුමා කිව්වා මට මහමැතිතුමගේ අවසරය ගන්න ඕනේ කියලා මම ලිපිය කියවන්නම් මේ මම මේ ලිපිය සභාගත කරනවා මගේ 2017 තුන්වැනි මාසේ 19 වෙනි දින පළාත් පාලන කොමසාරිස් බස්නාහිර පළාතේ අධ්‍යක්ෂ ජාතික අපද්‍රව්‍ය කළමනා සහායක මධ්‍යස්ථාන අපේ අමාත්‍යංශයේ ලියපු ලිපියක් වහාම ක්‍රියාත්මක පරිදි කොළන්නාව ප්‍රාදේශ සභා බල ප්‍රදේශය අයත් නොවන කැසිකසල මීතරමුල බැහැර සම්බන්ධව පරීක්ෂා කර බලා කඩිනම් ක්‍රියාත්මක ලෙස ඒ සම්බන්ධයෙන් වාර්තාක් මේ අමාත්‍යංශයේ ලබා දෙන ලෙසත් එතනදී එතන සඳහන් වෙනවා පිටකුණු ගෙනල්ලා දාන්න එපා කියන. ඇයි පිටකුණු මේක කරේ වංචාවක්. මේ කොළඹ කුණු විතරක් නෙමෙයි. පුද්ගලික අංශයේ කුණු ගෙනල්ලා ටිකට් කපලා ඒ ටිකට් කපන අමතර මුදලකුත් හම්බ කරා. අපි දන්නවා කුණු වලින් හම්බ කර උදවිය වර තරම් ඉන්නවා. හැබැයි ඒ උදවිය නීතිය ඉදිරියට ගෙනේම අපි සියලු දෙනාගේම වගකීමක් හැටියට මම දකිනවා. Also, I would like to read the gazette of His Excellency the President. Whereas an order under Section 60 of the Public Security Ordinance has been declaring the following services specified to be essential services, since it has been decided that the maintenance of such services specified in the schedule is essential to the life of the community and is necessary to the public, and whereas it directed by the President to that the Parliament be appraised of the declaration in terms of Section 2 of the Public Security Ordinance, and whereas the remaining adjourned for a period not less than 10 days, the said declaration was issued. All services, works, or labor of any description, whatsoever necessary or required to be done in connection with any undertaking, performing or many of any local authority or for on behalf of any local authority for the clearance, collection, transportation, temporary storage, processing, separation, treatment, disposal, sale of such treatment, and refuse of other similar matter. Honorable Dinesh Gunawadana, this gazette notification is not to muscle anybody. The manner in which you stated was that there are various protests, and this declaration is used to muscle that process. But there is no intention in this declaration. This declaration is to see that the collection of garbage is declared an essential service, and that if anybody interferes with that service, would be dealt in terms of the law. And the reason that was brought about, Honorable Dinesh Gunawardhan, you may know that certain politicians tried to go to those areas and stop the garbage from being dumped on the basis that they want to build up their political stature. I know a person of your stature will never do that, but unfortunately, you see various members running to where garbage is being dumped and trying to take political mileage out of it. I read a recent article. There are only two types of people who object to garbage being dumped. One type are fools, the other being politicians. So today, the general public have also come to realize that garbage has to be dumped somewhere. And I would ask every member of parliament to help us in that exercise. Please do not look at it locally. Today you look at the Western world, you see garbage being dumped, garbage being recycled in major cities. There is no stench. But unfortunately, people look at garbage from the point of Meetharamulla. From the time, the manner in which Meetharamulla was administered. So we have to create an awareness. I have put a cabinet paper where I am seeking all media institutions to come on board to create awareness with regard to garbage, garbage recycling, and also to take away the mindset which our people have that garbage is a local issue. And also, we have a problem with regard to the collection of garbage. I'm thankful to the cabinet. They have approved 100 compactors. If you go to every local body, they're unable to collect garbage because they don't have the machinery. And also, in most local bodies, you see laborers performing the task of the driver or the operator because there is a need for such employees. So I think today, collectively, garbage should be the number one priority of this government and parliament both. We have collectively worked towards solving this problem. If you look at the history of Meetharamulla, it was first a paddy field, then it was started to dump the garbage of people of Kolannava. Then there was a court case at Bloomandal. Then they started dumping in 2 acres. Today it has become 18 acres. If I share the grief of the people of Meetharamulla, I went there once or twice. I don't think any government is justified in allowing the people of Meetharamulla live in the state which they are living in, which that garbage site. But unfortunately, continuously, governments have taken the shortcut by seeing what are the options we have. There has never been a conscious effort with regard to dealing with garbage. I thank Honorable Champika Ranawaka. He has got 2 companies to come in 2 years' time, where there is going to be recycling of garbage, a genuine effort. There are RFP calls, there were 100-odd companies, a transparent mechanism. And for once, something actually is happening. In the past, I don't know much about, I don't want to talk about my chief minister. As regards to my cabinet colleague, I will talk about him. And I will deal with my cabinet colleague. But as regards to the chief minister, I don't wish to say anything, except when I'm asked a question in parliament, I will answer. No, he's SLFP, but I don't see a need. I'm not trying to criticize him. I don't see a need in dealing with his conduct here, except for the fact that when I told to stop taking outside refuse in Meetharamulla, the secretary of the Kolannava Municipal Council, Urban Council, told me that he has to get the concurrence of the chief minister. I have to inform that to this house as well. So I would ask everybody here, the country will know once this commission sits. And I believe that a lot of things will come out, because whoever is definitely somebody is responsible for the loss of lives. It's not an accident. If I have been to the Meetharamulla dump thrice, if the Kalamba Municipal Council told me that there was this imminent danger, I would have agreed with Honorable Champika Ranawaka and stopped it then and there. But I had no option. I, being the Minister of Local Government, until Minister of Megapolis can take a decision, look, stop it. But I have a bigger picture to look at. The dumping of garbage being a function of the local body, unfortunately, in terms of the law, I have a certain mandate over local bodies. So therefore, I had to take responsibility in asking the cabinet to permit Meetharamulla to continue. But I am sure even Honorable Champika will agree with me that until you find an alternative, it is not prudent to stop at Meetharamulla. So now we are looking at, I'm starting a landfill within 40 days in Muthurajavela. I will take all precaution to say that it is environmentally friendly. We are trying to start compost plants in 9 provinces to deal with 450 metric tons. So we are working to solve the garbage issue with commitment. I also ask members of the opposition to look at this issue as a national issue. We have to collectively work together. Because when I go to, when I decide to start a plant anywhere, or landfill anywhere.
Honorable Minister, you have only 1 minute.
Yeah, anybody could say, don't do it. But before any member of this House.
If Minister, I helped the Chairman of Veligama to start a garbage recycling project, which has been functioning very, very beautifully, and now it has been neglected, and it's creating a problem now. There's a big problem coming up there, so it's better Honourable if you member, can look into that what you could do for that.
I will definitely.
Mr. Mohammed, who was the chairman of the council and who had been doing very well, now you will have dissolved the council and you are not going to hold elections and there is no administration, nothing happening. It's collapsing, sir.
Honourable member, we should not make the grief of the people of Meetharamulla a political stage. You mentioned to me that in Veligama, that plant has to be looked at. I will come with you. We'll go together. We don't need to have a political approach to this and address this issue and solve it. Because when you are the chief minister, if it was run properly, and now whoever is doing it has failed, we should collectively to put things right without saying because there was no elections, it has not happened. Honourable member, Mama Perapau Walta Dukwini me Palatpala Chande Patane Gana.
Okay, your time is up.
Basil Raja Baksa Matuma.
Your time is up. You got to wind up, yeah, Honourable Raufaki.
Honourable Deputy Speaker, just a clarification from the Honourable Minister, where he said that he has a certain mandate over local bodies. Yes. Now, this is an issue that we are debating all the time. Under the 13th Amendment, the provincial councils have powers over the local bodies.
You were in charge of this ministry before,
now,
or you are
now the problem is the line ministry is trying to meddle with the local bodies had to be through the chief ministers
only.
These issues had to be clearly outlined. You should not.
I think two eminent lawyers are debating on the legal battle.
Honorable Rao Fakim is trying to play regional politics in the east, right?
Okay, your time is up.
One more minute from. No. I have always respected.
Okay, I think
can I have one more minute, Honorable Deputy? Honorable Rauf Hakim has a problem.
He has a very pertinent question.
He's one politician without doing any work for the masses, try to criticize others and try to get votes. Right? I'm very clear about that. While saying so, I respect the 13th Amendment. I work as a line minister. I am responsible for every cent paid, given to all funds given to local bodies and to the provincial council. I am responsible to parliament. In carrying out my functions to parliament, I see that they used money for the best of the people.
Thank you.
I have never interfered. My cabinet colleague and Honorable Rauf Hakim has a problem. His party is diminishing. So he tries to use at least parliament to create a momentum for himself.
Okay, thank you.
Thank you.
Garu Gamini Lokuge Matuma. Gamini Lokuge Matuma.
Niyojya Kathanayakatumani. Adame Vivadayata Sahabhagawenna Labima Mang Age Kota Salakanawa. Mukada Meetharamulla Kunuganda Hinda Haniyata Patwicca Pradeshayak Niyojana Karana Mantriwarayak Hatiyata. Karadiyana Kunugandata Ada ප්‍රමිතියක් නැතුව කුණු ටොන් 300ක් දවසකට දාන මම අද මේ මොහොතේ සතුරු වෙනවා අධිකරණයේ අද ඉඳලා දාන්න තහනම් කරා අද අධිකරණයේ නඩුව තිබුණා ඒ පළාතේ පරිසර සංවිධාන ගිහින් ඒකට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරා මේ මොහොත වෙනකොට මට දැනගන්න ලැබුණා ඒ කුණු මින්පස්සේ දාන එක තහනම් කරා කියලා මොකද පරිසර බලපත්‍රයක් නැතුව කිසිම ක්‍රමවේදයක් නැතුව නිකන් ගිහින් කුණදා. අද මේ කුණු ප්‍රශ්න ගැන කතා කරනකොට හැමෝම සැලසුම් තිබුණා කියනවා. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. මේ ජාතික ප්‍රශ්නයට ආරම්භ වුණේ කොළඹ නගර සභාව නිසා. කොළඹ නගර සභාව හැමදාම පාලනය කරේ එක්සත් ජාතික පක්ෂය. අපේ හිටපු කතානායකතුමා අපේ කතානායකතුමා නගරාධිපති කාලේ තමයි උද්ගලිකාංශයට කුණ දුන්න. අබාන් සමාගමට සහ තවත් සමාගමට. එයා ඒ ඉල්ලුම් පත්‍රය දානකොට එයා ඒ ඉල්ලුම් පත්‍රය දාලා තිබුණා අපි කුළු ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. කුළු ඉවත් කරන්න පුළුවන් ඒ සියලු කටයුතු කරන්න තමයි දුන්නේ. නුත් ඒගොල්ලෝ කරේ කුණු ඇදගෙන ගිහිල්ලා තවත් කාගේ හරි තැනක ගොඩ කරන එක විතරයි කරේ. නුත් අර මුදල් ගෙව්වා ඒගොල්ලන්ට. මේ මොහොත වෙනකන් ඒක ගෙවනවා. ඉතින් සමහර උදවිය කියනවා මහින්ද රාජපක්ෂ කුණායි කියලා. නුත් ඊට පස්සේ මොකද වුණේ? කොළඹ නගර සභාව මේ කටයුත්ත බැරි හින්දා නාගය සංවර්ධන අධිකාරියට ආරාධනා කරා මේකට මැදිහත් වෙන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැදිහත් වුණා. මැදිහත් වුණා පමණක් නෙමෙයි ඒක කළමනාකරණය කරන ගමන් ඒකට විකල්ප වැඩපිළිවෙලක් ඇති කරා. මේ මගේ ගාව තියෙනවා කැබිනට් පේපර් එක. ඒ කැබිනට් පේපර් එකෙන් සියල්ල කරලා අනුමත කළා. මේ ඉන්න ඇමතිවරු ඔක්කොම මේ කැබිනට් එකේ හිටියා. 2015 අනුමත කළා. ඒකට අවශ්‍ය මුදල් හදලා දීලා ඒක ක්‍රියාත්මක කරන්න ගත්තා. 2015 පෙරදුනහම ඒක ක්‍රියාත්මක නොකිරීමේ වරද නිසා තමයි අද මේක වුණේ. මම දැක චම්පික මන්ත්‍රීතුමා කියන ඇමතිතුමා කියනවා අලුත් කාලට ගෙනියන්නේ අපි වෙනින් වලකට ගෙනියනවා කියලා. නුතේ සලස්ම හරියට ක්‍රියාත්මක වුණා නම් මේ මොහොත වෙනකොට කරදියානේ මීමුතුට මුල්ලේ ප්‍රශ්නේ අවසන් වෙලා. බුත්තලමේ අරුක්කාල් කියන්නේ ජනශූන්‍ය ප්‍රදේශයක්. මම ගිහිල්ලා තියෙනවා. අරුක්කාල් වලට මම ගිහිල්ලා තියෙනවා. ඒකේ තියෙන ඔක්කොම ලයිම් ස්ටෝන් හාරපු වලවල්. හරිද?
ප්‍රශ්න වුණාට දැන්
හරි.
අපි ජනතාවට මේ වගේ ඊළඟ තව මාසයන් ගියන් පස්සේ ආය නීතරමුණ වගේ පුත්‍රමණ එක දාන්න වෙයි.
පුත්‍රමණ නෙමෙයි ඒක දාන එක දම්නාසේ බලා ගන්න දැන් චම්පික ඇමතුමා කියනවනේ ගෙනින් දානවා කියලා. දැන් මේ ප්‍රසිද්ධිය මෙතන කිව්වනේ යෝජනාව කිව්වනේ. ඉතින් ඒ හින්දා මේ වලට අපි නිවැරදි විසඳුම් දේශපාලන නැතුව තුින්දු ගත්ත දුන්නේ නැතුව මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. එදා මේ පාර්ලිමේන්තු ඉන්න මේ මැති ඇමතුරු ඔක්කොම කැබිනට් එකේ හිටියා. ඉඳලා තමයි මේ කැබිනට් පේපර් එක සම්මත කරේ. ඒක සම්මත කළා ඒක ක්‍රියාත්මක කරන්න රේල්වේ දෙපාර්තමේන්තුවට මුදල් දුන්නා. අනික ආයතනට මුදල් දුන්නා. ඒක ක්‍රියාත්මක කරන ඔක්කොම කටයුතු කරලා තිබුණා. 2016 මේක අවලංගු කරනකොට ඒකට විකල්පයක් ඇති කරපු නැති හින්දා අද මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. අද මේ ප්‍රශ්නෙට විසඳුමක් නැති තත්ත්වයක් වෙලා තියෙනවා. අද නිසා ඒ හින්දා මේ කුණු ගෙනින් දානවා මුතු රාජවෙලට. ඒක ජලාශයක්. ඒ ජලාශයට දානකොට කතෝලික පූජකතුමාලා කාදිනල්වරු විරුද්ධ වෙනවා. ඒ දේශපාලඥයෝ නෙමෙයි. මේක දේශපාලන පසුබිමක් නෙමෙයි. ඒ පළාත්වලදී විසඳන තාණ්ඩුවේ එකක්වත් ගණන් ගන්න නැතුව අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා ගැසට් පත්‍රයක් හදිසි නීතිය වගේ මේවා ක්‍රියාත්මක කරා. අද කස්බෑවට කුන්ටන් 350ක් දානු. අද බස්නායර පළාතේ මම ඒ කැබිනට් පේපර් එකයි ඒක ගැසට් එකයි මේ සභාගත කරන එක බස්නායර කළමනාකාර අධිකාරිය කියනවා අපිට මීට වැඩිය ගන්න බෑ. කරදියාන කසලාංගන තාවකාලික කසල බාර අවසර ලබා දීම නාගරික කොළඹ මහනගර සභාව උක්තම ඔබසි නමුගලන අංක 2014-25 දීපියා බැඳේ 2017 අප්‍රේල් 14 වෙනිදා මේ පළාත් පාලනයත බලපෑදේශයේ කසල බාර ක්‍රමයේ සිටි මීතුට විරුද්ධ කසල ඇති අධිෂ්ඨාත්‍ය සැලකිල්ල කරමින් කසල ඉවත් කිරීමට හේතු කොළඹ නගර ජීවත්වන ජනතා සිදුවන අපහසුව සැලකිල්ල කරමින් කොළඹ නගරයේ ජනගහනය අපද්‍රව්‍ය මෙට්‍රික් 350ක් පමණ මේ සති දෙක කාලය තුළදී කරදියාන පාරිද බිම්පලේ දිනකට දඩකොට කරේ. විවාද අනතුරු කරනා තීරණය අනුව කරදියාන කසලාංගනයේ 2 අප්‍රේල් 28 දින පසු ඔබ නගර බලපෑසදේ ජන නියමන අපද බාර ගැනීම කටයුතු නොකරනුමින් කරුණාවෙන් දන්නමි. අද වෙලා තියෙන්නේ මේ කතා කරනවා මිසක් ආණ්ඩුවට කිසිම සැලැස්මක් නෑ. දැන් අපේ පළාත් පාලන ඇමතිතුමා කතා කරා. අද පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ නැහැ. නිලධාරීන්ට මේක පවත්වාගෙන යන්න බෑ. එතුමා අරපු ලියුමට කොමසාරිස්තුමා උත්තර දෙන්නේ එහෙමයි. බස්නාහිර පළාතේ මහමැතිතුමා කියනවා චම්පික මැතිතුමා හින්දායි මට මේක විසඳන්න බැරි වුණේ කියලා. මේක මුදල් වංචාවක් හින්දායි මේක වුණේ කියලා. මේ වගේ කටයුතු කරන චම්පික මැතිතුමා මේ කාරණාවදී වගකීමක් බාර ගන්න ඕනේ. කොළඹ නගර සභාවේ කුණු දැම්මේ තොට ළඟට. ඒකට අධිකරණයට ගිහිල්ලා තහනමක් ගත්තා. තහනමක් ගත්තාම අධිකරණය ඇහුවා මේ කුණු දාන්නේ කොහටද කියලා. එතකොට UDA එක බාර අමතුමා හැටියට හිටියේ චම්පික අමතුමා. UDA එකෙන් ගිහින් කිව්වා ස්ථානයක් තියෙනවා මීතොට මුල්ලේ ඒ බිමට දාන්න පුළුවන් කියලා. එතනින් තමයි මේ කුණු දාන්න ආරම්භ කරේ. එතුමා දැනුවත් තමයි ඒක කරේ. ඒ කුණු දැම්මට පස්සේ පාලනයක් ඇති කරේ නැහැ. මිනිස්සු කරලි ගහන්න පටන් ගත්තා. කෝලාහල කරන්න පටන් ගත්තා. විරෝධය දාන්න පටන් ගත්තා. ඒ වෙලාවේ කොළඹ නගර සභාව තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආරාධනා කරේ මේක බලලා මොකක් හරි බේරුමක් කරන්න කියලා. එතුමා හාමුදාව දාලා ඒක කළමනාකරණය කර අලවේලි සුද්ධ කර නුත් එතර අපහසුතාවේ නැති වුණේ නැහැ. ඒ නිසා එතුමා යෝජනාවක් ඉදිරිපත් කරා කැබිනට් මණ්ඩලයට 2015දී. මේකට ස්ථීරසාර විසඳුමක් ඇති වෙන්න ඕනේ. ඒක අපි 2013 ඉඳලා විවිධ සංවාදවලට ගිහිලා අවසානයේ තීන්දුවක් කරලා තියෙන ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කළා. මේක පුත්තලමේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ලයිම් ස්ටෝන් ගත්ත නිදි තීනවයි නිදි වලට ගෙනියන්න කියලා ඒකට කැබිනට් මණ්ඩලය අනුමත කරා. ඒ අනුමත කරනකොට මේ චම්පික ඇමතුමත් ඒ කැබිනට් මණ්ඩලයේ හිටියා. අනිකුත් මේ ඉන්න මුගක් ඇමතිවරු ඒ කැබිනට් මණ්ඩලයේ හිටියා.
ඒක ඕගොල්ලෝ ආන්නේ නේද?
අපේ ආන්නේ තමයි. ඒ ආන්නේ ඇමතුරු තමයි හිටියේ මේකේ.
ඕගොල්ලෝ ආන්නේ
තමයි. ඔව් අපේ ආන්නේ තමයි අනුමත කරේ. ඒ අනුමත පුත්තලම නැති කරන්න තමුන්නාන්සලගේ ආණ්ඩුව නගර සභා පාලනය කරේ බැරි වුණානේ කුටුට අනු කරගන්න. ඔව් විරුද්ධ වුණාට ඒකට තීන්දුවක් ගත්තා. තමුන්නාන්සේ එතන විරුද්ධ වෙන්නේ නැති නුත් තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න කටයුතු කරා. ඒ කටයුතු කළ ඒක අවශ්‍ය කටයුතු සියල්ලම සම්පාදනය කරා. ඒකෙදි මම ගස්බෑව බාර මන්ත්‍රීවරයා හැටියට මම කිව්වා කරදියානත් මේකට ඇතුළු කරන්න කියලා කැබිනට් මණ්ඩලය ඒකත් අනුමත කරා. ඒක අද ක්‍රියාත්මක වුණා නම් මේ ප්‍රශ්නේ නැහැ. අද චම්පික ඇමතුමා පිළිගන්නවා එතන හොඳ නැහැ ඊට එහායින් වලකට තමයි මම දැන් යන්නේ කියලා. කොයි වලකට හරි දාලා මේ ප්‍රශ්නේ ඉවර වෙන්න ඕන කියන මතය අපි ඉන්නේ. මේකට ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව සෞඛ්‍ය ආරක්ෂා වෙන්න ඒ අනුව තමයි මේක ක්‍රියාත්මක කරන්න ක්‍රියා කරේ. නුත් පහුගිය 2015 වෙනකන් අද වෙනකන් ඒවා පිළිබඳව කතා කරා ගහගත්තා මිසක් එක එක ඇමතුරු බැනගත්තා මිසක් ඒ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අන්තිමට ඡන්ද ගත්ත කුණුකන්ද විකුණලා කුණුකන්ද කඩාවැටෙනකොට කවුරුවක් නැ දිනේෂ් කුණුවද්දන මැතිතුමා විතරයි එතෙන්ට ගිහිල්ලා ශෝකේ ප්‍රකාශ කළා රජයට ඕන ක්‍රියාමාර්ගයක් ගන්න අපි ඒකවද විපක්ෂය හැටියට සහයෝගය දෙනවා කියලා. මොකද ඒකාබද්ධ විපක්ෂය හැටියට මේකෙන් දේශපාලන වාසියක් අපි ගන්න යන්නේ නැහැ. රටේ ජනතාවගේ ප්‍රශ්නේ පිළිබඳව රජයකට හරියට උත්තර කරනවා නම් ඒකට අපි සහයෝගය දෙනවා. මෙතුමා වගේ විරුද්ධත්වයේ ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මේකට නිත්‍යවට විද්‍යාත්මක විසඳුමක් ලබා ගන්න ඕනේ. විද්‍යාත්මක ප්‍රශ්නයක් තියෙන්නේ මේකට. ඒක තමුන්නාස මහත් එක්ක කතා කරන්න එපා. ඒක ක්‍රියාත්මක කරන්න අමතුමත් එක්ක කතා කරලා බේර ගන්න. ආණ්ඩුවත් එක්ක කියලා බේර ගන්න. මගේ කතාවට බාධා කරන්න එපා. මම කිව්වේ යථාර්ථයේ සිද්ධ වෙන්නේ තමුන්නාසයකට විරුද්ධ නැ තමුන්නාසයක බාර අමතුමාට ජනාධිපතිතුමාට කතා කරලා බේර ගන්න. ඒක බලා ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ හින්දා අද විශාල ප්‍රශ්නයක් ගස්බෑවට දැන් දානවා කිලෝ ටොන් 350ක් මහජන විරුද්ධත්වයේ කරලි ගෝලා කරනවා. එපාර අධිකරණ නීඳු ගත්තා. දැන් අද මම ස්තුතිවන්ත වෙනවා අධිකරණයට. අධිකරණයෙන් ඒක අද ඉඳලා ඒ කුණු දාන එක තහනම් කරන නියෝගය දීලා තියෙනවා. හැබැයි මේක මේ නිසා මේක ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවට කියන්නේ මේ ගත්ත තීන්දුව ක්‍රියාත්මක කරලා මේකට නිසි වැඩපිළිවෙලක් ඇති කරන්න කියලා. කවුරුවක් මහජනයා කැමති වෙන්නේ නැහැ මෙතුමා වගේ අවිධිමත් විදියට කුණු ගෙනලා දාන්න කොහටවත්. විධිමත් විදියට මේකට වැඩපිළිවෙලක් ඇති කරන්න ඕනේ. අර දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කිව්වා වගේ අද මේකට දින පළවෙනි විසඳුම තමයි මේ පාරට එන කුණු ප්‍රමාණය අඩු කරන එක. පාර්ලිමේන්තු ගුණ ප්‍රමාණය අඩු කරන්න ඕනේ නම් අපි හැම ගෙදරකටම කුණු කසල දාන අලුත් තාක්ෂණයත් එක්ක කොම්පෝස්ට් පෝරර් බැරල් එකක් දෙකක් දෙන්න ඕනේ. ඒ බැරල් එකක් දෙකක් ගේකට දුන්නොත් මම හිතන්නේ අපේ පළාත්වල 75% කුණු පාර්ට් එක නවත්ත ගන්න පුළුවන් වෙනවා. මොකද ඒගොල්ලන්ට තියෙන පර්ස 8ක 10ක ඉඩමක් තමන්ගේ ගෙදර කසල ටික විතරයි තියෙන්නේ. ඒ කසල ටික කළමනාකරණය කරා ගන්න පුළුවන් වෙනවා බෑන්ඩ් එක. මම අපේ ගෙදර එක කරන බොහොම කාලෙක ඉඳන්. අපේ ගෙදර කසල කොහෙවත් පාර්ට් වැටෙන්නේ නැහැ. ඔක්කොම අපි අපේ ගෙදර බින්දකක් තියෙනවා. ඒ බින්දකෙන් තමයි ඔක්කොම කරන්නේ. ඒක පාවිච්චි කරනවා වත්තේ විවිධ වැඩවලට. ඉතින් අපේ පළාත්වල මහ ලොකුවට අක්කර 10 15 ඉඩක් නැහැ. පර්සස් 8 10 15 ඉඩක් තියෙන්නේ. එහෙනම් තමන්ගේ කසල ටික කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ එන්වයන්මන්ට් ඔතොරිටියකට නැත්තම් කසල කළමනාකරණයකට පුළුවන් වෙන නොමිලේ හැම නිවසකටම තාවකාලිකව බැරල් එකක් දුන්නොත් 50% ක විතර කසල පාර්ට් එක නවත්ත ගන්න වෙනවා. එහෙනම් වාණිජ ස්ථාන වලින් එන කසල ටික විතරයි ඉතුරු වෙන්නේ. එතකොට මේ වාණිජ ස්ථානවලින් කසල ටිකට වැඩපිළිවෙලක් සම්පාදනය කරාම මේ ප්‍රශ්නේ ඉවරයි. ඒක තෝරපු කසල ගෙනාවොත් ඒ වලින් කොම්පෝස්ට් හදන්න පුළුවන්. එතකොට මේ වාණිජ ආයතනවලට නියෝගයක් කරන්න පුළුවන් තමුන්නාසේ කසල තෝරලා එවන්න කියලා. දැන් මේ කොළඹ ෆ්ලැට් වල එනයි පොදු පොදු ස්ථානයක කසල බඳුන් තිබ්බොත් ඒගොල්ලන්ට කසල බඳුන් වලට දාන්න පුළුවන් පොලිතින් බෑග් වල දාලා එහෙම දාන්නේ නැතුව. එහෙනම් මේ වගේ ඉක්මන් කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා අපිට හරියට කියන්නේ. මොකද ඒක නැතුව එහෙම නැතුව මේ කසල ටොන් ගණන් ගෙනින් එක එක වලවල් වලටයි අලවල් වලටයි මුත්තු රාජ වලටයි දාලා මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබලා දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේකට නිසි වැඩපිළිවෙලක් ආරම්භ කියලා අපිට හරි. නුත් අපිට කනගාටු මේ රජය එහෙම වැඩපිළිවෙලකට ලෑස්ති නැහැ. එහෙම වැඩපිළිවෙලක් ආරම්භ කරන්න තිබුණ මේ පළාත් සභා සියල්ල මද ක්‍රියාත්මක වෙලා තිබුණා නම් මහජන නියෝජිතව පළාත් සභාවල හිටියන පළාත් පාලන ආයතන හිටියන තමන්ගේ කොට්ටාසවල ගම්වලට ගිහිල්ලා එයන්ට කතා කරලා ඒකට උත්තර කරාද කොමසාරිස්වරු ඉන්නේ රජේ ඌ රජේ කියන දේ කරන්න මිසක් වෙන හිතලා යමක් කරන්න කිසිම තැන කවුරුවක් නැත්තේ නැහැ. එහෙනම් පළාත් සභා ප්‍රාදේශ සභාවල් තිබුණා නම් සෑම ප්‍රාදේශ සභාවක මන්ත්‍රීවරු 25ක් හිටියා. එහෙනම් තමන්ගේ ගමේ කොට්ටාස බෙදාගෙන මේකට උත්තර කරන්න තිබුණා. මේ රජයේ අවුරුදු දෙකක් ලොකුගේ ආදේශ සභාව
කාලේ අවසන් වෙනවා.
විසුරු හැරලා තියෙච්චින්ද මේ පහේ කිසිම ප්‍රශ්නයකට විසඳුමක් නැති ආණ්ඩුවක් බවට අදපත් වෙලා තියෙන. ඒ හින්දා කරුණා කළා මේවා ගැන කල්පනා කළා රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබලා දෙන්න කියමින් මගේ වචන සුවල්පයව සංකරණ බොහෝ ස්තුති.
ගරු අනුරාධ ජයරත්න මහතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි,
ඔබතුමායි කතාව ආරම්භ කරන්න කලින් ගාමිණී ලොකුගේ මැතිතුමාගේ කතාවේදී සභාගත කරන්න ලිපිතික සභාගත කරන්න අවසර දෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අද මේ වැදගත් විවාදෙදී අවස්ථාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම අද මේ කුණු බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් හැටියට ගැසට් පත්‍රයක් නිකුත් කිරීමත් සමග විවිධ අදහස් මතවාද පළ වුණා මේ කාරණාව ඉටු කිරීම හරිද කියන එක පිළිබඳව. හැබැයි අපි සියලු දෙනා අවධානය යොමු කළ යුතු කාරණාව වෙන්නේ අද කුණු බැහැර කිරීමේ කටයුත්ත අත්‍යවශ්‍ය සේවාවක් කිරීම පිළිබඳව නෙවෙයි. මෙතනින් ආපස්සට ගිහිල්ලා ඇයි මේ අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරන්න සිදුුණේ කියන කාරණාව පිළිබඳවයි මං හිතන්නේ අපි සියලු දෙනා අපේ අවධානය යොමු කළ යුතුව තියෙන්නේ. මේ කාරණාව පිළිබඳව කතා කරනකොට විවිධ මන්ත්‍රීතුමන්ලා විවිධ අමාත්‍යවරු මතවාද අදහස් පළ කරා. මේ කාරණාව එක එක කණ්ඩායම් බොහොම හොඳට ක්‍රියාත්මක කරා. හැබැයි ඒ ක්‍රියාත්මක කරපු කාරණා පහුකාලීනව ක්‍රියාත්මකුනේ නැහැ කියන මතවාද අදහස් ඉදිරිපත් කරා. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, අපි බොහොම පැහැදිලිව දන්නවා මීතොට මුල්ල සිදුවෙච්ච ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඒ වගකීම පැහැර හරින්න කිසිම ආයතනයකට රජය හැටියට අපිටවත් අපි කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යාංශයේ යටතේ තියෙන ආයතනයක් හැටියට නියාමන ආයතනයක් හැටියට කටයුතු කරන වෙලාවක අපිට කියන්න පුළුවන් කමක් නැහැ, අපිට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ අපිට තියෙන වගකීම. හැබැයි අපේ ගාමින් ලොග්ගේ අමතුමා අපේ මන්ත්‍රීතුමාත් ප්‍රකාශ කරා පහුගිය කාලෙදී කරගෙන ආපු වැඩපිළිවෙල නතර වුණා කියලා. හැබැයි මේ පහුගිය කාලේ කරගෙන ආපු වැඩපිළිවෙල නතර වුණා කියනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බොහොම පැහැදිලිව දන්නවා මේ මීතොට මුල්ලට කුණු බැහැර කරන්න ආරම්භ කරේ 2009 දී. දෙදස් නමේ ආරම්භ කරපු එක දෙදස් පහළුව වෙනකල් වෙනත් ස්ථානයකට අපිට අරගෙන යන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. අද දන්නවා මේ මෙච්චර කුණු ටොන් ප්‍රමාණය බැහැර කරන තැනක වැඩපිළිවෙලක් හරියට ක්‍රියාත්මකුනේ නැහැ. එතකොට අවුරුදු 6කට පස්සේ අපිට චෝදනා කරන්නවත් ඇඟිල්ල දික් කරන්නවත් පුළුවන්කමක් නැහැ. එදා කරපු වැඩපිළිවෙල අද හරියට ක්‍රියාත්මකුනේ නැහැ කියලා. ඒ හරියට ක්‍රියාත්මක නොවිච්ච එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මීතොට මුල්ලේ ඉන්න ජනතාවට ඒ අවාසනාවන් තිරනමට මුහුණ දෙන්න සිද්ධ වුණේ. අනික් පැත්තෙන් ගන්න දැන් අපි ඉන්න අපේ මහනුවර ප්‍රදේශයේ ගුහාගොඩ කුණු බැහැර කරන අංගණය තියෙනවා. අවුරුදු 40කට විතර එහා ගියපු කුණු බැහැර කරන අංගණයක්. දැන් අද වෙනකොට ටොන් 160ක් මේ ගුහාගොඩ මේ කුණු බැහැර කරන අංගණයට එකතු කරනවා. එතකොට අවුරුදු 40ක කාලයක් මොනවද කරේ? මේ වගකීම එක්කෙනෙකුට දෙන්නෙකුට අරගෙන බැහැර කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. අවුරුදු 40ක කාලයක් මේ කුණු ටොන් 160 වෙනුවෙන් කිසිම කෙනෙක් විසඳුමක් ගෙනෙන්න කටයුතු කරලා නැහැ. එදා 2009 අවුරුද්දේදී ඉකෝටෙක් කියලා එක ආයතනයක් අරගෙන ඒ ආයතනයට බාර දීලා ඒ ආයතනයට ඒ සියලු වගකීම් ටික බාර දීලා මොකද්ද කරේ? 2015 වෙනකල් ඒ ආයතනය ඒ විදිහටම කරගෙන ගියා. මොකද්ද කරේ? මැෂින් දෙක තුනක් දැම්මා. තව සුළු තාක්ෂණ ක්‍රමවේදයක් ගෙනාවා. ඒ සුළු තාක්ෂණ ක්‍රමවේදය තුළ ඒ කුණු එතෙන්ට බැහැර කිරීම ඒ විදිහටම කරගෙන ගියා. හැබැයි එතනින් එහා විසඳුමකට කිසිම කෙනෙක් ඒකට ඉදිරිපත් උනේ නැහැ. අද ගුහාගොඩ ඉන්න ජනතාව ඒකේ වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ප්‍රදේශයට යනකොට අපිට බලා ගන්න පුළුවන් ඒ තියෙන තත්ත්වය. හැබැයි මේ අවුරුදු 40ක කාලය තුල අපි කාටද චෝදනා කරන්නේ? මේක සියලු දෙනාට පැවරෙන වගකීමක්. දේශපාලන අධිකාරිය හැටියට ඒ නායකත්වය දීපු සියලු දෙනා මේකට වග කියන පළාත් පාලන ආයතන නියෝජනය කරපු අමාත්‍යවරු වේවා, එහෙමත් නැත්නම් මහා අමාත්‍යවරු වේවා, අනික් පැත්තෙන් ගියාම නගර සභා නියෝජනය කරන වේවා, ඒ සියලු දෙනා මේ කාර්යාවදී වගකීම ගත යුතුව තියෙනවා. අපි මීතොට මුල්ල ගැන කතා කරනකොට ආරක්ෂක ලේකම්තුමා වැඩපිළිවෙලක් කරා කියනවා. හැබැයි අවුරුදු 6ක කාලයක් ඒ වැඩපිළිවෙල කරා. අවුරුදු 6ක කාලයක් තිබුණා ඒ ක්‍රමවේදයක් කරන්න. අපි දැකලා තියෙනවා කොරියාව ගත්තොත් සෝල් නගරයේ තියෙනවා ටොන් 500ක 600ක විතර කුණු 1000කයක් කුණු පුච්චන 1000කයක් සවි කරලා තියෙනවා. හැබැයි ඒ අවසානයේ 1000කය උඩට යනකොට ඒකේ රෙස්ටුරන්ට් එකකුත් තියෙනවා. ඒකේ කෑම බීම ගන්න පුළුවන් තත්ත්වයට නියෝජ්‍ය කතානායකතුමනි තියෙන ඔබතුමා මේව ගැන බොහොම පැහැදිලිව දන්නවා. හැබැයි අපේ කොළඹ නගරයේ කුණු 1000ක් විතර ටොන් 1000ක් විතර බැහැර කරන තැනක මේ කොළොන්නාව මේ ප්‍රදේශවල කුණු බැහැර කරන තැනට අපි මොකද්ද ගෙනල්ලා තියෙන විසඳුම? එහෙමනම් අපි එක එක්කෙනාට ඇඟිල්ල දික් කරගෙන මේ ප්‍රශ්නේ ඉවත් වෙන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. මොකද්ද පහුගිය කාලේ පුරාවටම කරේ? නගර සභාවේ තියෙන කුණු ටික ට්‍රැක්ටරයක් ගිහිල්ලා ගුහාකොටට දානකොට ඒකේ මුදල් ප්‍රමාණයක් ගන්නවා. මේ ට්‍රැක්ටරයකින් රුපියල් 8000 ගන්න අරගෙන ජීවත් වෙච්ච කණ්ඩායම හිටියා. එස්කවේටරයක් දානකොට එස්කවේටරෙන් රුපියල් 8000ක් පැයට හම්බ කරලා ජීවත් වෙච්ච කණ්ඩායම හිටියා. ඒක හිටපු සියලු නායකයන්ට ගිහිල්ලා තියෙනවා. ඒවට වග කියපු නීත්‍යානුකූලව අයිතිය දීපු සියලු දෙනාට ඒකේ මුදල් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමයි මේ බර ඇරුම් තත්ත්වයට අද මුහුණ දෙන්න සිද්ධ වුණේ. මොකද අපි දන්නවා ගුහාගොඩට අද අපි යෝජනාවක් ගෙනාවා. අධිකරු ජනාධිපතිතුමා එතුමට මේ කාරණාව ඉදිරිපත් කරාම එතුමා සම්පූර්ණ ඒකට අවශ්‍ය පසුබිම සකස් කරලා අද ගුහාගොඩ සඳහා අපි විසඳුමක් අරගෙන ආවා. හැබැයි ඒ විසඳුම අරගෙන එනකොටත් මොකද්ද කට්ටිය ක්‍රියා කරපු ආකාරය? ඒ විසඳුම අරගෙන එනකොට අපි 80%කට එහා ප්‍රමාණයක් ඒකේ වැඩ කොටස මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. හැබැයි මේව කාරණා ඉදිරිපත් වෙනකොට මොකක්ද අවසානයේ වෙන්නේ කියලා අපි බොහොම පැහැදිලිව දන්නවා. කුණුවලට අයිතිවාසිකම් කියන කණ්ඩායම අද වැඩි. කුණුවලට අයිතිවාසිකම් කියන බොහෝ කණ්ඩායම් ඉන්නවා. පළාත් සභාව ගත්තාම පළාත් සභාව කියන පළාත් සභාවට කුණු අයිති කියලා. පළාත් පාලන ආයතන ටික කියන පළාත් පාලන ආයතන වලට කුණු අයිති කියලා. අනිකුත් අමාත්‍යංශ වලට ආපුහම නගර සභා සහ නගර සංවර්ධන ආයතන වලට ආපුහම ඒ කට්ටියට කුණු අයිති කියලා කියනවා. හැබැයි
ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් විසඳුම කියන්න කරුණාකරලා සභාවට මොකද්ද කරන්න කියලා.
දැන් ගරු මන්ත්‍රීතුමනි ඒක තමයි මම මේ කියන්නේ. මේ මේ මේකේ අපි අද වෙනකොට ගුහාගොඩ සදා 180ක විතර විසඳුමකට ගිහිල්ලා මේක බාර දීලා තියෙන ආයතනයක් අද වෙනකොට තෝරාගෙන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මේකේ මේ අපි තියෙන ඇදිල්ල දැන් හරි අපි නතර කරන්න ඕනේ. මේ ආණ්ඩු සියල්ලකම කරන්න බැරි උනේ ඇයි? ඔබතුමාලත් බොහොම පැහැදිලිව දන්නවා. කුණු සඳහා විසඳුම් ගෙනාපු ආයතන ආවේ නැද්ද? මේ සඳහා ආයතන ඉදිරිපත් උනේ නැද්ද? මේ සඳහා කැබිනට් පත්‍රිකා ප්‍රමාණය ගත්තොත් දහස් ගානක කැබිනට් පත්‍රිකා
උත්තර ස්ථානයක් තියෙනවා මේ වැඩේ කරන්න කියලා. දැන් අඩු ගණනේ ඒ වගේ වැඩ පිළිවෙලකටවත් ඔබතුමාලා යනවද කියලා කයි මේ ගහන්නේ?
ගුවන්ගොඩින් භාගයක් ඉන්නවා. දැනට අපේ මන්ත්‍රීතුමා දන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි දැනට කොළඹ නගරයේ සඳහා පමණක් ආයතන දෙකක් තෝරාගෙන තියෙනවා. ඒ ආයතන දෙකට මේ වෙනකොට ලබා දීලා තියෙනවා. හැබැයි 1000කයක් සවි කරන්න ගරු මන්ත්‍රීතුමා අවම වශයෙන් අවුරුදු දෙකකමාරක කාලයක් ගත වෙනවා. ඒක තමයි දීර්ඝ කාලීන විසඳුම. හැබැයි මේ දීර්ඝ කාලීන විසඳුමට යනකල් අපේ මීතොට මුල්ලේ ඉන්න ජනතාවට මොකද්ද කරන්න කියන කඩිනම් විසඳුම් අපි තුල තිබිය යුතුයි. ඒ දීර්ඝ කාලීන විසඳුම් ක්‍රියාත්මක වෙනවා හා සමානව
අද ශනිකෙන් අපි ක්‍රියාත්මක කළ යුත්තේ මොකක්ද කියන කාරණා පිළිබඳව අපි කතා කළ යුතුව තියෙනවා. මම ඒකයි මේ කියාගෙන ආවේ. මේ කාරණා ක්‍රියාත්මක වෙනකොට හෙට දවසෙත් විවිධ කණ්ඩායම් එකතු වෙන්න පුළුවන්. විවිධ කණ්ඩායම් වලට විරුද්ධව කතා කරන්න පුළුවන්. විවිධ කණ්ඩායම් විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්.
2 minutes more.
හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි බොහොම පැහැදිලිව දන්නවා එක එක්කෙනා මේකේ වගකීම් එහෙට මෙහෙට තල්ලු කරගෙන මේ කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. දැන්වත් අපි සියලු දෙනා පාර්ලිමේන්තුව වේවා 225 වේවා මීතොට මුල්ලට ගිහිල්ලා එතන දේශපාලන ප්‍රශ්නයක් කරගෙන ලකුණු දබා ගන්නා කාරණාවට වෙනුව සියලු දෙනා එකට ඉඳගෙන මේ ප්‍රශ්නේ හරියාකාරව විසඳන්න අපි කටයුතු කළ යුතුව තියෙනවා. බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා අද කසල බැහැර කරන ස්ථානයකට ගිහිල්ලා 20-30 කරගෙන ඇවිල්ලා උද්ඝෝෂණය කරලා දේශපාලන වාසියක් ගන්න එක නෙවෙයිද මන්තුමාද කරන්නේ. හැබැයි ඒක කරලා මෙතන විසඳුමක් එනවද? එහෙම විසඳුම් එන්නේ නැහැ. අද ජනතාව කුපිත කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි. අපි හැමදාම කසල ප්‍රතිශක්තිකරණය කරන වැඩපිළිවෙලක් කියලා කරලා තියෙන්නේ ට්‍රැක්ටර් වලින් ගිහිල්ලා කසල එතනට හලන එක විතරයි. ඒකයි මේ ප්‍රශ්නේ. ඒක සියලු දෙනාට එනවා. ඒ ප්‍රශ්නේ නිසා තමයි කර්බුදයක් වෙලා තියෙන්නේ. හැබැයි හරියාකාරව අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා නම් අපිට හරියාකාර වැඩපිළිවෙලක් පෙන්වන්න පුළුවන්කම තියෙනවා නම් අපිට ජනතාව එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි මම මේ කියන්නේ පළාත් පාලන ආයතනවල තියෙන ඔය ටොන් 2-3 කරනේ වනෙයි. අපි මේ කතා කරන්නේ කොළඹ නගරයේ තියෙන ටොන් 1000ක කුණු ගැන. අපි කතා කරන්නේ ගුවාගොඩ නගරයට යන 240ක ටොන් ගැන. මේ විශාල මහා ටොන් කුණු කන්දක් ගැන අපි කතා කරන්නේ. ඔබතුමාලා සුළු සුළු දේවල් කරන්නේ නැති. හැබැයි එහෙම කරා කියලා මේ විසඳුමක් හම්බෙන්නේ නැහැ. ඔබතුමා බලන්න නියෝජ්‍ය කතානායකතුමනි මම එක කාරණාවක් අද මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. අද අපි සියලු දෙනා කතා කරන්නේ මේ මියුනිසිපල් වේස්ට් එක ගැන. ගෙවල් වල ඒ වගේම අපේ මේ නගර සභාවලින් ගෙනෙන කුණු පිළිබඳව. හැබැයි අද නියෝජ්‍ය කතානායකතුමනි කවුරුවත් කතා කරනවද විද්‍යුත් අපද්‍රව්‍ය පිළිබඳව? කවුරුත් කතා කරනවද සායනික අපද්‍රව්‍ය පිළිබඳව? කවුරුවත් කතා කරනවද කාර්මික අපද්‍රව්‍ය පිළිබඳව? අපි කවුරුවත් කතා කරන්නේ නැහැ. හැබැයි මේ කසල ටොන් ප්‍රමාණය පිළිබඳව බලන්න කාර්මික අපද්‍රව්‍ය වල හැසඩස් වේස් ප්‍රමාණය විතරක් තියෙනවා ගරු මන්තුමනි ටොන් 200ක්. ටොන් 200ක් අද එකතු වෙනවා. එදා ඒ කාලෙන් කාලට ඒ අවශ්‍ය විසඳුම් ලබා දුන්නා නම් මේක මහා දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. 80 ගණන් වල යුද්ධය ඇවිල්ලා අවසානයේ අපි කවදාද අවසන් කරේ? අවුරුදු 30කට පස්සේ. අද මේ ඇති වෙන තත්ත්වය මේක අද දකින්න පුළුවන් ටොන් 200යි කියලා ටොන් 20යි කියලා. හැබැයි මේවට වැඩපිළිවෙල් ක්‍රියාත්මක කිරීමයි වැදගත් වෙන්නේ. ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාට අවම වශයෙන් ස්තුතිවන්ත වෙනවා. මොකද අද වෙනකොට ප්ලාස්ටික් ඒ වගේම මේ කාර්මික අපද්‍රව්‍ය සඳහා ව්‍යාපෘති නබතුළු ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාත්මක ව්‍යාපෘති සමහරු දකින්න නැති වෙන්න පුළුවන්. මේවා අගය කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි තවත් අවුරුදු 5-10ක් යනකොට මහා දැවැන්ත අර්බුදයක් බවට පත් වෙන ව්‍යාපෘතින් තමයි මේවා. හැබැයි අධිකරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් පරිසර අධිකාරිය හරහා මේවට විසඳුම් ලබා දෙන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා
කාලය අවසන්
විශේෂයෙන්ම
විනාඩි 4යි තියෙන අද දිවාහාරය සඳහා අපිට
විශේෂයෙන්ම ගරු මන්තුමනි මම මීට වැඩිය දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා නැවත වාරයක් සිහිපත් කරන්නේ මේ කාරණාවෙදී අපි එහෙට මෙහෙට දෙපැත්තට ගහ ගැනීම නෙවෙයි අපි කළ යුතුව තියෙන්නේ. මේකෙන් විවිධ මතවාද අර්බුද ගොඩනගලා දේශපාලන වාසි ලබා ගැනීම නෙවෙයි අපි කළ යුතුව තියෙන්නේ. අපි තුල පැහැදිලි ව්‍යාපෘතීන් තියෙනවා. ඒ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන අධිකාරියතුළු සියලු දෙනා එකට අත්වල් බැඳගෙන කටයුතු කිරීමයි කළ යුතුව තියෙන්නේ. ඒ නිසා අද ඇයි අධිකරු ජනාධිපතිතුමාට මේ අත්‍යවශ්‍ය සේවාවක් හැටියට ගැසට් කරන්න උනේ කියන කාරණාව නෙවෙයි අපි කතා කරන්නේ. එසේ කරන්න සිදුුණේ කුමක් නිසාද කියන කාරණාවටයි අපි විසඳුම් සෙවිය යුත්තේ කියන එකත් මතක් කරමින් නැවත වාරයක් ඔබතුමාට වෙලාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් පණිවිඩනවා. ස්තුති.
විවාහයට විනාඩි 4ක් වගේ තියෙන නිසා මනුෂ්‍ය නායක මහත්මයාට පමණයි අවස්ථාවක් තියෙන්නේ. හොඳයි.
ගරු මනුෂ්‍ය නායක මහත්මයා
මේ අවස්ථාවේදී මේ කුණු මීතොට මුල්ලේ කුණු කන්දත් රටේම කුණු පිළිබඳව ප්‍රශ්නේ පාපන්දුවක් බවට පත් කරගෙන පහුගිය දවස්වල මාධ්‍ය හරහා එහාට මෙහාට මේ කුණු පිළිබඳව ප්‍රශ්නේ එහාට මෙහාට හුවමාරු කරා වගේම අද පාර්ලිමේන්තුවේ ඇතුළේ අපිට දකින්නට ලැබෙන්නේ කුණු පිළිබඳ ප්‍රශ්නේ කාගේද කුණු කවුද ගෙනෑවේ කවුද විසඳුම් නොදුන්නේ කියන ප්‍රශ්නේ මූලික කරගෙන ඇඟ බේරා ගැනීමේ න්‍යායකට හැමෝම යන්න සූදානම් වෙන ආකාරය තමයි අපිට පෙනෙන්නේ. අපි ඉතාමත්ම කනගාටුවෙන් කියනවා එදා 1989 ඉඳලා කුණු දාන්න පටන් අරගෙන 2009 අවුරුද්දේ බූමෙන්ඩල් කුණු කන්ද නිසා අධිකරණ නියෝගය නිසා මීතොට මුල්ලට කුණු ගෙනියන්න සිද්ධ වෙලා මේ කාල වකවානුවේදීම මේ සිද්ධ වෙච්ච සිද්ධියට පක්ෂභේදයෙන් තොරව අපි සියලු දෙනාටම වග කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේක කාගේවත් කුණු කවුරුවත් මේක කරාය කියලා ඇඟ බේර ගන්න කවුරුවත් සූදානම් විය යුතු නැහැ කියන තැන තමයි මම විශේෂයෙන්ම ඉන්නේ. අද මරික්කාර් මන්ත්‍රීතුමා තමන්ගේ කරුණු කාරණා ඉදිරිපත් කරද්දී ඇත්තටම සංවේදී ආකාරයෙන් එතුමා මේ කරුණු ටික ඉදිරිපත් කරාම අපිටත් හිතුණා අපි යම් වැරද්දක් සිද්ධ වෙලා තියෙනවද? තීන්දුව තීරණ ක්‍රියාත්මක නොවීමේ වැරද්දක් අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවද? මහජන විරෝධතා ඇවිල මේවා ක්‍රියාත්මක කරන්න නොදෙන තැනට පත් කරන්න පිටිපස්සෙන් ඉඳන් දේශපාලඥයෝ විදියට මේවල කඹෑදීම් ඇති කරලා තියෙනවද? එහෙමනම් කවුද මේවලට අවසාන වශයෙන් වග කියන්න ඕනි? ප්‍රශ්නේ තමයි මේක කාටවත් එහාට මෙහාට යවන එක නෙවෙයි, නිවැරදි තීන්දුව తీරන ගන්න එක. අද මේ වෙනකොට මීතොට මුල්ලේ කුණු කන්දේ නාපදාවට පත් වෙලා මිනිස් ජීවිත 33ක් ජීවිත හානියට පත් වෙලා ඉන්නකොට, පවුල් ගණනාවක් අවතැන් වෙලා ඉන්නකොට, මීට කලින් ගන්න තිබිච්ච තීන්දුව తీරන නොගැනීමේ වරද අපි විශාල වශයෙන් දකිනවා. අද අතිගරු ජනාධිපතිතුමන් මේ ගැසට් නිවේදනය දාලා මේ වගේ තීන්දුව తీරන ක්‍රියාත්මක නොවි අතරමඟ නැවතීම නතර කරන්න ක්‍රියාත්මක වීම පිළිබඳව අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද අපි දන්නවා මීතොට මුල්ල කුණුකන්ද සම්බන්ධයෙන් මරික්කාර මන්ත්‍රීතුමා දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරා. ඒව සඳහා ජනාධිපතිතුමා තීන්දුව දීලා තියෙනවා. අගමැතිතුමා තීන්දුව දීලා තියෙනවා. හැබැයි තීන්දුව ක්‍රියාත්මක කරලා නැහැ. එහෙමනම් කාගේද වැරද්ද? තීන්දුව ක්‍රියාත්මක නොකිරීමට මේ අයට තියෙන හයිය මොකක්ද? මාසයකට කොළඹ නගර සභාවේ කුණු වලින් විතරක් කොළඹ නගර සභාවේ කුණු වලින් විතරක් මිලියන 300කට අධික මුදලක් මේ කොළඹ නගර සභාව ආශ්‍රිතව නොයෙක් නොයෙක් පුද්ගලයන්ට බෙදනවා කොමිස් විදියට. මේ නිසා තමයි මේව නතර වෙලා තියෙන්නේ. එක එක්කෙනාගේ කොමිස් වලට යට වෙලා මේ ජීවිත රාශියක් විනාශ වෙනකම් බලන් ඉන්නේ නැතුව අද අපිට තීන්දුව తీරන ගන්න වෙලා තියෙනවා. පක්ෂ ભેදයෙන් තොරව අපිට එකතු වෙන්න වෙලා තියෙනවා. අපි උදාහරණ වශයෙන් අපි දන්නවා ගාල්ලේ දවසකට කුණු කසල ටොන් 60ක් 70ක් එකතු වෙන්නේ. අද අපි ඒක මහා විශාල ප්‍රශ්නයක් බවට පත් වෙමින් යනවා. ඒ සඳහා විසඳුම් අපි අරගෙන ආවා. විසඳුම් අරගෙන ආවහම දේශපාලන කඹෑදිලි නිසා නොයෙක් නොයෙක් ක්‍රියාකාරකම් ඇවිල්ලා විරෝධතා උද්ඝෝෂණ දාලා මේ කුණු ව්‍යාපෘති සියල්ල නතර කරලා දානවා. මේක තවදුරටත් සිද්ධ විය යුතුද? මේක තවදුරටත් ඉස්සරහට ගෙනහිල්ලා මේ ප්‍රශ්නේ වවාගෙන ප්‍රශ්නයක් විදිහට ඉස්සරහට යා යුතුද? නැහැ. මේක නතර කළ යුතුයි. එහෙමනම් අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ගැසට් නිවේදනය දැම්මේ අදින් පස්සේ මේ තීන්දුව తీරන ක්‍රියාත්මක කිරීමේදී බාධක ඇති නොවන විදිහට ක්‍රියාත්මක කරන්න. අද විපක්ෂයේ මන්ත්‍රීවරු අහනවා මොකක්ද විසඳුම? මොකක්ද ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල? මේ වැඩපිළිවෙල වල දැන් ගෙනල්ලා තිනවා. වැඩපිළිවෙල වල දෙකක් ක්‍රියාත්මක කරන්න ඇවිල්ලා තිනවා. අනිත් නගර සභාව සඳහා උපකරණ ලබා දීලා තිනවා. මේ අනිත් හැම තැනකම මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිසර නිර්මාණය කරමින් තිනවා. ඒ පරිසර නිර්මාණය කරද්දී දේශපාලන බලලෝභිකම් වලට කුණු වලට වැහිලා දේශපාලන බලලෝභිකම් වලට මුවා වෙලා මේ දේශපාලන එහාට මෙහාට ඇදලා කුණු ප්‍රශ්න ඉස්සරහට දාලා මේව නතර කරන්න නොදී ඍජුව ක්‍රියාත්මක කිරීම සඳහා තමයි අද මේ නියෝගය ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන්නේ. මේ නියෝගය කැමැත්තෙන් දාපු එකක් නෙවෙයි. ජනාධිපතිතුමාට සිද්ධ වුණා මේ නියෝගය දාන්න. මේ නියෝගය නොදැම්ම නම් හෙට දවසේදීත් මේ කුණු ප්‍රශ්නේ මීතොට බොල්ලට නෙමෙයි, ඊට පස්සේ බුහාගොඩට, ඊට පස්සේ කරදියානට, ඊට පස්සේ ගාල්ලට වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්, පාරිසරික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අද මේ තීන්දුව අරගෙන මේ සඳහා ඍජු විසඳුමක් ලබා දීම සඳහා තමයි තීන්දුව తీරන අරගෙන තියෙන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි, අපි විශේෂයෙන් මතක් කරනවා මීතොට මුල්ලේ අවතැන් වෙච්ච ජනතාවට රාජ්‍යයක් විදියට ඉතාමත්ම ක්ෂණිකව ප්‍රතිචාර ලබා දුන්නා, ක්ෂණිකව නිවාස ලබා දුන්නා, ක්ෂණිකව తాවකාලික නිවාස ලබා දුන්නා. අද ආණ්ඩුවට ඇඟිල්ලක් දික් කරන්න කාටවත් අයිතියක් නැහැ. සිද්ධ වෙච්ච සිද්ධිය සිද්ධ වුණා. හැබැයි සිද්ධියෙන් පස්සේ නැති වෙච්ච ජීවිත ඇරෙන්න ඉතුරු සියල්ල ලබා දීම සඳහා රජයක් විදියට අද කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අපි අතිගරු ජනාධිපතිතුමාට, ඒ වගේ මගමැතිතුමාට, මේ සඳහා වෙහෙස මහන්සි වෙන සියලු දෙනාට අපි අපේ ස්තුතිය ප්‍රකාශ කරමින් මෙන්න ඉදිරියට මේ වගේ දෙයක් සිද්ධ නොවෙන්න නම් ජනාධිපතිතුමාට ඍජුව කටයුතු කරන්න සිද්ධ වෙනවා. මෙච්චර දවස් ජනාධිපතිතුමා කියන දේ නාහපු නිලධාරි හිටියනම් ඒ අයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න වෙනවා. මෙතනින් පස්සේ ජනාධිපතිතුමා අගමැතිතුමා කියන දේ නාහ තමන්ගේ කොමිස් මුදල් වලට වැඩ කරන නිලධාරීන් ඉන්නවනම් ඒ අයට විරුද්ධව තීන්දුව తీරන ගන්න එතුමන්ලට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව ඔබ වහන්සේට ස්තුතියි.
දැයි සභාව දිවාහාරය සඳහා වසර 1:30 දක්වා අත්හිටුණා.